සාකච්ඡාවේ කටයුතු සිද්ධ කරමු. අද දවසේදී අපි සාකච්ඡාවට පෙර සිහිපත් කරන සූත්‍ර දේශනාව තමයි සබ්බිහි සූත්‍රය. මේ සබ්බිහි සූත්‍රයේ තියෙන්නේ සංයුක්ත නිකායේ පළවෙනි කොටහන්සේ හැටියට සඳහන් වන ඒ සඝාතක වර්ගයේ තියෙන සතුල්ලප කායික කියන වර්ගයේ තියෙන සූත්‍ර දේශනාවක්. මේ සබ්බිහි සූත්‍රය කියන වචනේ තේරුම තමයි සබ්බිහි කියලා කියන්නේ සත්පුරුෂයා කියන අර්ථය. ඒතර සබ්බිහි සූත්‍රය තුළින් කතා කරන්නේ සත්පුරුෂයන් ගැන වදාළ දෙසුම. ඒ විදිහට තමයි අපි අදහස අරගත යුත්තේ. සබ්බිහි සූත්‍රය කියන එකේ තේරුම තමයි සත්පුරුෂයන් ගැන වදාළ දේශනා කරපු දේශනාව. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමි. ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සැවැත්නුවර ජේතවනාරාමයම් වෙච්ච අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ තමයි වැඩ හිටියේ කියලා මා විසින් මෙසේ අසන ලදී කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවේ ප්‍රකාශ කරනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ එක් සමීක සැවැත්නුවර ජේතවනාරාමයේ අනේපිඬු සිටුතුමා සිට කරපු ඉදි කරපු. අතකෝ සම්බහුලා සතුල්ලප කායිකා දේවතායෝ අවික්කන්තාය රත්තියා අවික්කන්ත වන්නා කේවල කප්පන් ජේතවනං ඕභාසිත්වා යේන භගවා තේනුපසං කමින්සු උපසං කමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ටන්සු. එතකොට එදා සතුල්ලප කායික කියන ඒ සතුල්ලප කායික නම් වූ බොහෝ දෙවිවරු රැය පහන් වෙන වෙලාවේ මුළු ජේතවනාරාමයම ආලෝකමත් කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා එකත් පැත්තකින් හිටගත්ත එක් දෙවියෙක් භාග්‍යතුන් වහන්සේ සමීපයේදී මෙන්න මේ ගාථාව ප්‍රකාශ කරා. ඒකමන්තං පිතාකෝ ඒකා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාතං අභාසි. අරිකත් පසට හිටපු එක දෙවියෙක් මේ භාග්‍යතුන් වහන්සේෙන් මෙන්න මේ ගාථාව හෙව්වා. මොකද්ද මේ ගාථාව? මේ දෙවිය කියනවා සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝති න පාපියෝති. ඒ ගාථාව තමයි සබ්බිරේව සමාසේත සබ්බේ කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝති න පාපියෝති. ඒ දෙවිය කියනවා සබ්බිරේව සමාසේත සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. අන්න සත්පුරුෂයන් එක්කමයි ඉන්න ඕන කියලා කියනවා. සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්නේ. යාළු වෙන්න ඕන. සත්පුරුෂයත් එක්කමයි යාළු වෙන්නේ. ඊට පස්සේ කියනවා සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝති න පාපියෝ. ඔන්න ඊට පස්සේ කියනවා සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන කියලා කියනවා. සත්පුරුෂයන් එක්කම යාළු වෙන්න ඕන කියලා කියනවා මිත්‍රශීලී වෙන්න. ඔන්න ඊළඟට ලස්සන වචනයක් කියනවා සතං සද්ධම්ම මඤ්ඤාය. අන්න සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්තු කෙනාට. මෙතන මේ වචනේ හරි ලස්සනයි නේ. මේ සත්පුරුෂයන්ගේ සත්පුරුෂ ධර්මය අඤ්ඤාය දැනගෙන. ඒතර මේ සද්ධර්මයේ ඉන්නේ කාගෙන්ද? සත්පුරුෂ ඇසුරෙන්. සත්පුරුෂ ඇසුරෙන් තමයි. සෙය්‍යෝ හෝති න පාපියෝ. ඊට පස්සේ කියනවා අන්න එහෙම කෙනා සත්පුරුෂයාගේ සද්ධර්මය අහපු කෙනාට සෙය්‍යෝ හෝති න පාපියෝ පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. දියුණුවක්මයි වෙන්නේ කියලා කියනවා. සෙයෝ දියුණුවක් මයි වෙන්නේ. සෙයෝ හෝති දියුණුවක් මයි සිද්ධ වෙන්නේ. න පාපියෝති පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නෑ කියල කියනවා. හිතන්නකෝ අද අපි තිරිසන් ලෝකවල උපදින්නේ නැතුව, ප්‍රේත ලෝකවල උපදින්නේ නැතුව, අපායික සත්‍යයන් බවට පත් වෙන්නේ නැතුව හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලැබලා තියෙනවානේ. එතකොට මේ හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලැබපු අපි අපේ ඉන්ද්‍රිය ද ඔකෙන් ඇස කන නාසය දිව කය මන මේ ඔක්කොම හොඳට පිහිටලා තියෙනවා. පින්වතුනේ ඇස කන නාසය දිව කය මන හොඳට පිහිටියට වැඩක් වෙන්නේ නැහැ. ඒ අය ගිගාව උතුම් සත්පුරුෂ ගතිගුණ තියෙනත් ඒ සත්පුරුෂ ගතිගුණ තිබුණ පමණින් මදි. අපි කොච්චර සතුටු වෙන්න ඕනද බලන්න, ධර්මයක් ඇහින කාලයක නිවරදි ධර්මයක් තෝරා බේරාගෙන අහන්න තරම් ඒ නිර්වද්‍ය ධර්මය ලෝකෙට මතු කරලා දෙන උත්තම කල්යාණ මිත්‍ර ආශ්‍රය කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන්න ඕන එතර වෙන දහමක් ඇහෙන දහමක තියෙන කටුකොහුළු ඉවත් කරලා, වැරහැලි ඉවත් කරලා, නිර්වද්‍ය කරලා, එදා භාෂාවෙන් තිබිච්ච එදා සමාජයට ගැලපෙන ධර්මය අද සමාජයට ගෙනල්ලා අපි ඉන්න මට්ටමින් උඩට ගන්න විදියට පාර කියන්න තරම් සුදුසු වටපිටාවක් පරිසරයක් හැදිලා සද්ධර්මයක් ලැබුණ එක කොයි තරම්නම් වටින දෙයක්දනේ. අන්න එහෙම කෙනාට එච්චර එහෙම මෙන්න එහෙම වටින මනුෂ්‍ය ජීවිතයක් තමයි අපිට අද ඔබට මට, ඔබ විදේශගතව ඉන්න පුළුවන්, ඔබ ලංකාවේ ඉන්න පුළුවන්, ඔබ පැවිදි වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම නමුත් අද අපි යම් දියුණුවක් ලබන තියෙනවා නම් ඒක පරිහානියක සම්පත් වෙන එක හොඳ නෑ. මොකද දුලද දුලබ මනුෂ්‍ය ජීවිතයකුත් ලැබුණා, දුලබ දුලද උතුම් එතර වෙන දහමකුත් ඇහෙන අහන කාලයක අපිට කවදාවත් හොඳ නැහැ. පරිහානියක් නම් වෙන්නේ දියුණුවක්මයි, අපි වෘද්ධියක්මයි සිද්ධ කරගත යුත්තේම. අන්න එහෙනම් ඒ දියුණුව සිද්ධ වෙන්න මූලිකම කාරණේ මොකක් හැටියට පෙන්වන්න දීලා තියෙන්නේ? ඇසුරු කරන්න සත්පුරුෂයන් සමගමයි ඉන්නවා, සත්පුරුෂයන් සමගමයි යාළු වෙනවා. සන්තවය කරන්න ඕන, ඇසුරු කරන්නට ඕන සතන්. අන්නේ සත්පුරුෂයන්ගෙන් එන්නේ මොනවද? සත් ධර්මයමයි ඉස්මතු වෙන්නේ, යහපත් ධර්මයමයි සත්පුරුෂයාගෙන්. දැන් අපි කොළයක නරක් වෙච්ච පිළිගඳ ගහන මාළු එතුවතින් නරක් වෙච්ච කුණු මාළු එතුවතින් ඒ පත්‍රය ඒ කොළය සම්පූර්ණයෙන්ම දුගඳින් පිළිගඳින් කොම දුර්ගන්ධය වහනේ වෙන පටන් ගන්නවා. ඒක ගන්න දෙයක් නැති රායන්. හැබැයි ඒ මත බුදු පුදක සුවඳ ඇති මල් තිවුවොතින් ඒ පත්‍රයක් මොකක්ද වෙන්නේ? ඉතාම සුවඳවත් වෙනවා, ඉතාම සුවඳවත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ සත්පුරුෂයා ඇසුරක්මයි කළ යුත්තේ. ඒ සත්පුරුෂයාගෙන් ඇහෙන්නේ සද්ද සතං සද්ධාම මඤ්ඤාය. අන්න සත්පුරුෂයන් ඇසුරු කළා ඒ සත්පුරුෂයාගේ ආශ්‍රයෙන් ලැබෙන්නේ මොකද්ද? දියුණුවක්මයි ලැබෙන්නේ, දියුණුවක් විතරමයි ලැබෙන්නේ. සද්ධර්මය දැනගෙන පාපයකට සංවැටෙන්නේ නැහැ. ඒ නිසා අපි ලැබපු ජීවිතේ පල්ලෙහාට නොවැටෙන්න නම් සත්පුරුෂයන්ගේ ඇසුරෙන් සත්පුරුෂ ධර්මයක් අහන්න වෙනවා. අතකෝ අපරා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාතං අවාස. ඔන්න පින්වත්නි, ඉක්විතව මොකද උනේ? තවත් දෙවි කෙනෙක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ආසන්නයේ මෙන්න මෙහෙම ගාතාවක් කියනවා. අර විදියටම සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවන්. සතං සද්ධම්ම මඤ්ඤාය. අන්න බලන්න දැන් පළවෙනි ගාථාවේ ඉතින් ඒ ගාථාවේ තියෙන ඔක්කොම ටික සමානයි නේ නේද? සතං සද්ධම්ම මඤ්ඤාය පඤ්ඤා ලබ්බති නාඤ්ඤ තෝති කියලා කියනවා. අන්න ඊළඟට බලන්න, එතකොට තව දෙවි කෙනෙක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙව කියනවනේ, සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. අර කලින් කිව්වගේ සත්පුරුෂයන් එක්කමයි සන්තවය යහළු වෙන්නත් ඕන. අන්න සතං සද්ධම්ම මඤ්ඤාය. ඊට පස්සේ කියනවා සත්පුරුෂ ධර්මය දැනගත්ත කෙනාට තමයි සතං සද්ධම්ම මඤ්ඤාය, සත්පුරුෂයන් සද්ධර්මය අහපු කෙනාට තමයි දැනගතෙමයි පඤ්ඤා ලබති නාඤ්ඤතෝති. ඊට පස්සේ කියනෝ ප්‍රඥාව ලැබෙනවා කියලා කිය. ඔන්න හරි ලස්සන කතාවක්නේ. අඤ්ඤතෝති නාඤ්ඤතෝති, වෙන විදියක් නෑ ප්‍රඥාව ලබන්න නේ. අපිට වෙන ක්‍රම නෑ මේ කියලා මේ දෙවිය කියන්නේ. මේ දෙවිය කියන්නේ මොකද්ද කියන්නේ? සත්පුරුෂයන්මයි ඇසුරු කරන්නට ඕන, සත්පුරුෂයන් එක්කමයි සන්තවය මිත්‍රශීලී වෙන්නට ඕන. සතං සද්ධම්ම මඤ්ඤාය, සත්පුරුෂ සද්ධර්මය දැනගත්ත කෙනාට තමයි පඤ්ඤා ලබති ප්‍රඥාව ලැබෙන. එහෙනම් අපි ඔබ මම අපි කවුරුත් දන්නවා පින්වත්නි, අපේ මේ එතර වෙන දහම කියලා කියන්නේ ඇහැට ඇහෙන් දැකලා එතර වෙන පුළුවන් කාරණයක් නෙමෙයි. මනෙන් දැකලා එතර වෙන පුළුවන් හුදු හුදෙක් හුදු මානසික සංකල්පයක් එන්න බෑ. අන්න ඒ වගේ මේ සසරෙන් එතර වීම කළ හැක්කේ ප්‍රඥාවකින්මයි එතර වෙන්න පුළුවන් නේද? නුවණින් දකින මේ ලෝකයේ තත්ත්වය යථා ස්වභාවය ඇත්ත ඇති සැටියෙන් දැකිය හැකීම මොකෙන්ද? ප්‍රඥාවේ. පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා, මේ ප්‍රඥා සියලු ස්වභාවයන්ගේ ලෝකයේ තියෙන සියලු ස්වභාවයන්ගෙන් එතර වෙන්න පුළුවන් පඤ්ඤුත්තරා ප්‍රඥාවෙන් තමයි එතර වෙන්න පුළුවන්. යදා පඤ්ඤාය පස්සති, ඔය ඇහෙන්නේ නේද වචනය? සියලු ලෝකේ සියලු සංස්කාර සියලු සකස්වේ අනිත්‍ය වශයෙන් දකින්න වෙන්නේ ප්‍රඥාවෙන්. එහෙනම් මේ ප්‍රඥාවෙන් නැතුව මඟක් ඉස්මතු වෙන්නේ, ඉතරවීමක් සනිටුහන් වෙන්නේ, ඉතරවීමේ වැඩපිළිවෙල ඉස්මතු වෙන්නේ සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් නුවණින් දකිද්දි, ප්‍රඥාවෙන් දකිද්දි. එහෙනම් ප්‍රඥාවෙන් දකින නම් ප්‍රඥාව තියෙන්නේ නැහැ. නැති දෙයකින් කොහොමද අපි ඉතර වෙන්නේ? එහෙනම් අපි ප්‍රඥාව උපද්දව ගන්න ඕනේ. එහෙනම් ඒ ප්‍රඥාව උපද්දව ගන්නට නම් මෙන්න අර දෙවිය කියනවා මොකද්ද? සත්පුරුෂයන් එක්කමයි ඉන්න ඕන, සත්පුරුෂයත් එක්කමයි හලු වෙන්නට ඕන, මිත්‍රශීලී වෙන්නට ඕන. අන්නේ සත්පුරුෂ ධර්මය දැනගත්ත කෙනාට, ඒ සත්පුරුෂයන්ගේ ධර්මයේ සත්පුරුෂ ධර්මය දැනගන්න කෙනාට ප්‍රඥාව ලැබෙනවා. මානසික සංකල්පයකින් ඉතර වෙන්න බෑනේ. ඊට පස්සේ කියනවා මේ නාඤ්ඤතෝ න අඤ්ඤතෝති, වෙනත් දෙයකින් නෙමෙයි කියලා කියනවා නේ. ඒක මේ දෙවිය කියන කාරණය බලන්න කොච්චර ලස්සනයිද කියලා ඒ ගාථා. අතකෝ අපරා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාතං අවාස. ඔන්න තව දෙවි කෙනෙක් ඇවිල්ලා මේ මෙදියම් වෙයි පහුනේ මේ වෙලාවේ මුළු ජේතවනාරාමය ඒකාලෝක කරගෙන ආපු දෙවි කෙනෙක් නේද? මෙන්න මෙහෙම කියන්නේ මොකද්ද? සම්බිරේව සමාසේත සබ්බි කුම්භේත සන්තවන් සතං සද්ධම්ම මඤ්ඤාය. දැන් ඔබට දැන් කටපාඩම් ඇතිනේ. දැන් එකම ගාථාවනේ කියවෙන්නේ, එකම පේලියා අවසාන එක තමයි දැන තාම මේ වෙනස. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවන්, එක දවසකින් පාඩම් කරගන්න පුළුවන් ගාතාව. ලස්සනයි, සයන්නේම වගේ තමයි එන්නේ නේ. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවන් සටන් සද්ධම්ම මඤ්ඤාය ඔන්න ඊළඟට කියනවා ශෝක මජ්ජේන සෝචතිති ශෝක කරන්න වුන් අතරෙදී ශෝක කරන්නේ නැහැ කියලා කියනවා. මෙන්න සත්පුරුෂයන්මයි ඇසුරු කරන්න ඕන, සත්පුරුෂයන් එක්කමයි මිත්‍රශීලී වෙන්නට ඕන. සත්පුරුෂ ධර්මය දැනගත්ත කෙනාට ශෝක වෙන අය අතරෙදී ශෝක වෙන අය අතරෙදී ශෝක නොවී ඉන්න පුළුවන් කියලා කියනවා. බලන්න අපි කොච්චර ශෝක කරන පිරිසක්ද කියලා නේද. බලන්න අපි අපි අපේ ජීවිතයේදී අපේ යම් ජීවිතයේදී යම් යම් බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු වෙත සමීප වෙන්න පුදුමාකාර දුකක් වේදනාවක් කටුකත්තයක් අත්විඳින්න ඕනනේ. බලන්න අපි පුංචි කාලේදී කොච්චර දුක් විඳද හොඳට ඉගෙන ගන්න කියලා කිව්වා. ඉගෙන ගත්තට පස්සේ හොඳ රැකියාවක් කරන්න කිව්වා, ආවාහ විවාහ වෙන්න කිව්වා නේද. ඔය ආදී වශයෙන් කොච්චර අපි ශෝක කරනවද යමක් ලබා ගන්න, යමක් වෙත සමීප වෙන්න පුදුමාකාර දුකක් විඳිනවා. ඒකේ හොඳ දෙයක් ලබා, මම කියන්නේ හොඳ දෙයක් අල්ප වූ ආශාදයක් ලබා ගන්න කොච්චර කටුක දුකක් විඳිනවද. මේක ඔබට මට අපිට කාටවත් හොඳට තේරෙන දෙයක්. ඒ බොහෝම අල්ප වූ දේ ලබා ගන්න දුක් විඳින්නට ශෝක කරන්නේ. එතකොට ඒ ලබාගත් දේ රැක ගන්න ගියාට පස්සේ නේද, මේ ලබාගත් දේ රැක ගන්න ගියාට පස්සේ ආපහු දුකක් ඇති වෙනවා, පුදුම දුකක් ඇති වෙනවා නේද. ඒ දේව ඒ රැක ගන්න ගියාට පස්සේ ගම් වතුර යට යට වෙලා යනවා, සුරි සුරන් වලට යට වෙලා යනවා, ඊට පස්සේ ගින්නට පිරිසිලා යනවා, හොරු අරන් යනවා, රජයෙන් අරගන්නවා, මේ කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා නැති වෙනවා. ඉතින් අර අමාරුවේ යමක් ප්‍රිය දෙයක් තමන් සන්තක කරගන්න දුක් විඳින්න ඕන, මේ පුදුම දුකක් නේ. ඒ ප්‍රියශීලී ප්‍රියභාවයෙන් ලැබිච්ච දේ නැති වෙනකොට රැකගන්නත් පුදුම දුකක් විඳිනවා. රකින්නවා නේ සොර සතුරන්ගෙන්, ගම් වතුරෝදුරෙන්, ගින්නෙන් නේ, ස්වාභාවික වතුරෝනේ. එහෙම නැත්තම් ඒවා ඉන්න පවුලේම අය විනාශ කරලා දානවා ස්පනා පිට නේ. එතකොට පුදුම දුක. ඊට පස්සේ තියෙන දේවල් නැති වෙනකොට දුක, ස්පනා පිට නැති වෙනකොට පුදුමාකාර දුකක් දෙන. හොඳයි අපි ප්‍රිය දේවල් හරි හම්බ කරගත්ත දේවල් එහෙම තියෙද්දි මට ඒව භුක්ති විඳ ගන්න බැරි වෙනවා, මගේ ඉන්ද්‍රිය ටික දුර්වල වෙනවා නේ. හොඳට කනබුන ආහාර ප්‍රිය මිහිරි දේවල් තියෙනවා, රසට හදලා තියෙනවා, ෆ්‍රිජ් එකේ පුරවල තියෙනවා. අර නිසා මේ නිසා මෙහෙම කරන්න එපා, මෙහෙම කන්න එපා, බොන්න එපා කියන මේ එන්නේ. කොච්චර කැමති වුණත් අන්න අපිට කන්න බොන්න බැහැ, කොච්චර තිබුණත් අඳින්න පළඳින්න බැහැ. සල්ලි ගොඩාක් තියෙනවා, මන් ලෙඩ වෙනවා, අසනීප වෙනවා. ඉතින් පරිහරණය කරගන්න බෑ. අරව නිකන් ඉලක්කම් විතර, නිකන් කොල කෑලි විතරයි. ඒව තියෙද්දි පරිහරණය කරගන්න බැරි වුණත් ඒ දුක. දුක් දේවල් කොහොමක් දුක. ලෝකය පුදුම දුකකින්, ලෝකයා ශෝකයකින් බරිත වෙලා ජීවත් වෙන්නේ නේ. ඒක ඔබට තේරෙනවා, ඔබට ඒක ගම් වෙන සමාජය දිහා බැලුවට පස්සේ සමාජමය නිදර්ශන ඕනනේ. ඔබ ඔබේ ජීවිතේටම, මම මගේ ජීවිතේටම හැට බලද්දි ශෝකය කියන කාරණේ ඔන්න මේ සත්. ඒකෙන් ලෝකය කඩාගෙන වැටුණත්, ලෝකයේ මොන විදිහට විත්යන් වුණත්, ලෝකයේ කොයිතරම් චංචල වුණත්, මොන දේ මොන විදිහට වුණත් ශෝක කරනනේ. ලෙඩ වෙද්දි ශෝක වෙනවා, වයසට යද්දි ශෝක වෙනවා, මරණාසන්න වෙද්දි මැරෙද්දි ශෝක කරනවා. මෙන්න මෙහෙම අපේ හිත හැමතිස්සෙම දුක කියන්නේ දුක් වෙන්න ශෝක කරන්නමයි හැදිලා තියෙන්නේ. හැබැයි ශෝක මජ්ජේන සෝචසීති, එහෙම ශෝක කරන හඬා වැළපෙන වැළපෙන පිරිස් අතරේ නසෝචතිති, ශෝක කරන්නේ නැහැ. ඊට වඩා මොකද්ද නේ? කම්පණය වෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙම වෙන්නේ දැන් බලන්න, දැන් නිදර්ශනයක් ගත්තොත් අර මං පහරන්න පිරිසක් ඇවිල්ලා බෙල්ලට කඩුව තියෙන මරන්න හදන අදිමුත්ත මේ සාමිනාතේ අදිමුත්ත තේර ගාතානේ. මේ අදිමුත්ත තේර ඒ වෙලාවෙ කියන මොකද තින කට්ට සමං ලෝකං යද පඤ්ඤාය පස්සති මමත්තං සෝ අසං නින්දං නත්ති මේ තින සෝචති. උඩ මතක ඇති තින කට්ට සමං ලෝකං, මේ මුළු ලෝකෙම නිකන් දර කෑලි වගේ තනපත් වගේ මේ කිසි වටිනාකමක් නැහැ. තින කට්ට සමං ලෝකං යද පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකිනකොට ප්‍රඥාවෙන්ද මමත්තංසෝ අසංවින්ද, එයාට මමත්වයේ කිරකක් මම කියලා කෙනෙක් නෑ. නෑ කියනකින් අදහස් කරේ මමත්වය නැති කල්ලි. මම කියලා කියන්නේ කියන්නේ මමත්වය කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන් නිමිච්ච තැන. මමාවෙනේ මමංකාරයේ ඉස්මතු නොවෙද්දි ඇති බවෙන් හෝ නැති බවෙන් මමංකාරයේ මමත්වයේ ඉස්මතු නොවෙද්දි මමත්තංසෝ අසං වින්ද නැති මේති සෝචති. මට මෙහෙම වෙනවා, මගේ දේවල් මෙහෙම නැති වෙනවා කියලා සෝචති. සෝත වෙන්නේ නැහැ කියලා කියනවා නේද. නමේ හෝති අහෝ සෙන්ති භවිස්සන්ති නමෝ නහෝති මේ. මට ඌයේ කියලා කතාවකුත් නැහැ, වන්නේ කියලා කතාවකුත් නැහැ. ඊට සංකාරා විගමිස්සන්ති, සකස් වීම ටිකක් තමයි මෙතන තියෙන්නේ. කාතත් පරිදේවන කාටද පරිදේවයක් ශෝකයක් ඇති බලන සක් මේ අදිමුත්ත ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ඇස්රෙන් ලැබපු ධර්මයෙන් කොයිතරම් අර පිරිස අර සොර මුලේ සොර නාය මරණ හදන සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංකාර සන්තති පස්සං තස්ස යත භූතං න භයං හෝති ගාමිනි. ගාමිනි ගම් දෙටුව අර කියන්නේ හොර මුඩේ ප්‍රධානීට කියන සුද්ධ සුද්ධං ධම්ම සමුද උදේ චින්තන සංස්කාර ටිකක් සුද්ධං ධම්ම සමුප්පාදං උදේ කුම ස්වභාවයන් ටිකක් තමයි හටගන්නේ. සුද්ධං සංකාර සන්තති හුදෙක් සකස් වීමර සන්තතියක් විතරයි කියන්න තියෙන්නේ. පස්සන්තස්ස යථා භූතං ඔන්න ඔය සංස්කාර සන්තතියේ යථා භූතේ තත්තු පරිද්ද පස්සන්තස්ස දකින්නට න භයං හෝති ගාමි ගම් දෙටුව අර හොර මුලේ නායකර න භයං හෝති බයක් කොහෙන්ද කියලා කියන අන්න එහෙනම් දැන් මෙන්න මෙතෙන්දි කියනවා මොකද්ද සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය ශෝක මජ්ජේන සෝචති ඉති. ශෝක කරන අය අතර ශෝක නොකර ඉන්න පුළුවන් කියලා කියනවා. අතකෝ අපරා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගහතං අබාසි. ඉඟිතව දැන් තව දෙවියෙක් මොකද කරන්නේ? තව ගාතාවක් කියලා. දැන් අපිට හුරුයි ගාතාවනේ. මොකද්ද? සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය ඥාති මජ්ජේ විරෝචති ඉති. තව ලස්සන කතාව ගාතව සත්පුරුෂයන් එක්කමයි ඉන්න ඕන, සත්පුරුෂයන්මයි ඇසුරු කරන්න ඕන. සත්පුරුෂ ධර්මය දැනගත්තු කෙනා ඥාතීන් මැද බබලනවා, නෑදෑය මැද්දේ ඥාතීන් මැද්දේ බබලන්න පටන් ගන්නවා කියලා කියන නේද. ඥාතින් අතර නිදුලන කෙනෙක් බබලන කෙනෙක් බවට පත් වෙනවා කියලා කියනවා. හැබැයි බබලන්නේ නිලයෙන් නිලතලවලින් හැකියාවෙන් බලපුලුකම් කාරකම් වලින්ද? නෑ නෑ, ඒ අං උස්සගත්ත බවක් නෙවෙයි. ඥාතින් අතර බබලන්නේ සත්පුරුෂයන් ඇසුරු කරලා සත්පුරුෂ මිත්‍රශීලී සුහදශීලී ලෙංගතු ඇසුරෙන් උපද්දව ගන්න සද්ධර්මයේ අඥාය අවබෝධ කරගෙන අන්න එයා තමයි ඥාති මජ්ජේ විරෝධිති ඥාතින් මැද බබලන්. අතකෝ අපරා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ඝාතං අබාති. ඉබ්බිතිව භාග්‍යතුන් වහන්සේ ගේ ඉස්සරහදි තවත් දෙවියෙක් මෙන්න මෙහෙම ගාථාවක් කියනවා. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවන් සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා ගච්ඡන්ති සුග්ගතින්ති. අන්න ඊළඟට කියනවා අර දෙවිය කියනවා සත්පුරුෂයන් සමගයි ඉන්නවා, සත්පුරුෂයන් එක්කමයි ඉන්න කියලා කියන්නේ සත්පුරුෂයන් සමගම යාළු වෙන්නත් ඕන, සත්පුරුෂයන් එක්කම යාළු වෙන්නත් ඕන. ඒ වගේම සත්පුරුෂ ධර්මය දන්න උදවිය සත්තා ගච්ඡන්ති සුග්ගතින්ති, ඒ සත්‍යෝ සුගතිගාමී වෙනවා කියලා කියනවා. ඔබට දැන් මතක ඇති සෝතානු දත කියලා සූත්‍රයක් නේ. සෝතානුදත සෝත අනුදත ඇහෝ දේට අනුව දරාගත්තා. සෝත අනුදත සෝත අහන දේට අනුව දරාගෙන සෝතානුදත සූත්‍රයේදී කියනවා කවුරු හරි මේ ජීවිතයේදී නේද, සෝතානුදත සූත්‍රයේදී කියනවා කවුරු හරි මේ ජීවිතයේදී භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සුත්තා දතා වචසා පරිචිතා මනසානු පෙක්කිතා කළෝතින්, යැනි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය වැරහැල ඉවත් කළ ධර්මය පිරිසු ධර්මය ඇහෝතින්, එයා සිහි මුලා වෙලා කලුරිය කළා වුණා නමුත් ඊළඟට දිව්‍ය ලෝකයකට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ, ආන්න එහෙදී සුගතිගාමී වෙනවා කියන. ඒ සුගතිගාමී වෙලා මොකද්ද වෙන්නේ, ඒ සුගතිගාමී වුණාට පස්සේ එහෙදි ධර්මය අවබෝධ කරනවා කියලා කියනවා. තවත් සූත්‍රයක කියනවා සද්දා සීල සුත ත්‍යාග පඤ්ඤා වැඩිච්ච තැනදී කවුරු හරි හරි සද්දා සීල සුත ත්‍යාග පඤ්ඤා වැඩෙනවා සත්පුරුෂයන් ඇසුරෙන් සද්ධර්මයෙන් ඉගෙන ගන්න ඕනනේ. ඒකනේ හැබැයිම සද්දා සීල සුත ත්‍යාග පඤ්ඤා. ආනෙයා නියදුනාට පස්සේ හරියට උපමාවක් කියනවා වතුර යටදී ගිතෙන් පුරවපු කලයක් බිදුනොත් අන්නර තෙල් ටික කොහොම දිය මතු පිටට එන්න වගේ උඩට යනවනේ නේ. අන්න ඒ වගේ සද්දා සිර සුත ජාග පඤ්ඤා කියන සීක බල ධර්ම හික්මින ධර්ම පුරුදු කරා නම් යා නරක තැනක නොහොඳ තැනක උපදින්නේ නෑ නේද. ඒකට මෙහෙම වෙන්නේ සුගති කියලා කියන්නේ යහපත් තැන, ගතිය හොඳයි හොඳ තැනක, සු කියන්නේ මන ගති යහපත් හොඳ තැනකනේ. මේ මනුෂ්‍ය ලෝකෙත් මොකද්ද අර දෙවි එක සූත්‍රයක සඳහන් වෙනුනේ දෙවිවරු ඉපදලා ආනවනේ අර දිව්‍ය ලෝකෙන් චුත වෙන්න හදලා ඒක කොහේද යන්නේ, මම මේ සුගතිය උපදිනවා. ආ සුගතිය කියන්නේ මනුෂ්‍ය ලෝකයේ කියලා කියනවනේ. අන්න එතකොට කියන සූත්‍රයක තියෙන ඉනන් මේ යහපත් ගතියක උපදින්නට හේතු වෙනවා. ඉතින් ධර්මයේ සත්පුරුෂයන් ඇසුරු කරලා ධර්මය අවබෝධ කරගත්ත නම් ඒ වගේ හේතු සම්පත් සකස් වෙන්න ඕනනේ නේද. අතකෝ අපරා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගහතං අබාසි. ඊළඟට කියනවා සත්පුරුෂයන් සමගමයි ඉන්නවා, සත්පුරුෂයන් සමගමයි සන්තවය මිත්‍රත්වයේ තියෙන්නට ඕන, සත්පුරුෂ ධර්මය දැනගන්න අය කියන්නේ සතං සද්දම් මඤ්ඤාය. දැන් මේ පෙර තුන මතක සත්තා ගච්ඡන්ති සුග්ගතින්ති සමයි සත්තා තිට්ඨන්ති සාතතන්ති, සාත කියන්නේ සැපසේ ජීවත් වෙනවා කියන එක. අන්න ඊට පස්සේ කියනවා සත්පුරුෂයන් එක්කමයි ඉන්න ඕන, සත්පුරුෂයන් එක්කමයි යාළු වෙන්න ඕන, සත්පුරුෂ ධර්මයේ දැන අවබෝධ කරගන්න පිරිස බොහෝ කල් සැපසේ ජීවත් වෙනවා කියලා කියනවා. බොහෝ කල් සත්තා තික්කන්ති සත්ව ඉන්නු සාතතන්ති, සාත කියලා කියන්නේ සැපසේ ජීවත් වෙනවා කියලා. අතකෝ අපරා දේවතා භගවන්තන් මේ තද වෝච. ඊට පස්සේ දැන් දෙවිවරු කීප දෙනෙක් මෙහෙම කිව්වනේ, කිව්වට පස්සේ කසනුකෝ භගවා සුභාසිතන්ති, ස්වාමීනි මේ කාගේ මේ ගායනයේද සුභාෂිත වෙන්නේ, හොඳම ගායනය සුභාෂිත වෙන්නේ නේ. ඔය සමහර වෙලාවට ඔය ටීවී වල එහෙම තියෙනවනේ රියැලිටි තරඟනේ, මේකින් හොඳම ගායකයා තෝරන්නේ. ඒ වගේ හොඳම කවුද කියලා වගේ අහන්න ඇති නේ. ඉතින් ඒ වෙන ඒ වගේ නම් ඉතින් ජය පරාජය ලබන්න එහෙම කවුරු හරි එක්කෙනෙක් තෝරනවනේ නේද? මෙතෙන්දී භාග්‍යතුන් වහන්සේ මේ දෙවිවරුන්ට කියනවා, භාග්‍යතුන් වහන්සේ සබ්බාසං වූ සුභාසිතං පරියායේන අපිච මමාපි සුනාත. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඔය හැමදෙනෙක්ම බොහෝම හොඳට කරුණු කිව්වා. ඒ ඔක්කොම සුභාසිතයි. ඔය හැමෝම දෙනා බොහොම හොඳට කරුණු කිව්වා, සුභාසිතයි. සබ්බාසං වූ පරියායේන ඒ කියපු හැම ක්‍රමයක්ම ඔය ඔක්කොම හොඳයි. අපිච මම අපි සුනාත. එහෙනම් මගේ අදහසක් දැනගන්න ඔන්න ඊළඟට. දැන් අර දැන් එතෙන්දී භාග්‍යතුන් වහන්සේ දැන් අර දෙවිවරු කියපු එකක්වත් ප්‍රතික්ෂේපිතයිද නෑ. භාග්‍යතුන් වහන්සේ හොඳයි සුභාසිතයි කිව්වා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අනුදැනව දෑරුව නම් එහෙනම් ඒවා භාග්‍යතුන් වහන්සේ අනුදැනව දාරපුවනේ. අනුදැනව දෑරුව ඔක්කොම සුභාසිත. නිකන් දුර්භාෂිත සුභාසිතයි. ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ගාථාව හොඳට පාඩම් කරගන්න. මේ ලස්සන ගාථාව අපිට දැන් කටට හුරුයිනේ. එක දවසෙන් එක පැයෙන් පාඩම් කරගන්න පුළුවන්. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුංචති කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන. ඔන්න අපිට උඩ ගාථා ටික අපිට බැරි වුණා කියලා කියමු. කමක් නෑ. මෙන්න මේ ගාථාව අපි මතක තියාගමු. සබ්බීරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුංචති. ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සත්පුරුෂයන් එක්කමයි ඉන්නවා. සත්පුරුෂ සන්තවයමයි වෙන්නට ඕන. සතං සද්ධම්ම මඤ්ඤාය සත්පුරුෂ ධර්මය අඥාය අවබෝධ කරගන්න. අන්න සබ්බ දුක්ඛ සියලුම පිහිටීම් වලින් පමුංචති නිදහස් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. සියලු දුක් වලින් සියලු පිහිටීම් සියලු ආවේනිකත්වයන් දෙන් ඈත් වෙනවා කියලා. මේ කවුද දේශනා කළේ? තුන්වක් සනහව අදාළ ඒ විතරාදී විතරා ප්‍රචාරණ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඒ සත්පුරුෂ ඇසුරම තමයි සත්පු ඇසුරෙන් උකහා ගන්න අවබෝධ කරගන්න ධර්මයමයි සියලු දුකින් ඈත් වෙන්න උපකාර වෙන්නේ. මේක හුදෙක්ම මගේ මමායකත්වයට මමංකාරයේ දෝංකාරයේ රැහෙන දෙයක් නෙවෙයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. හරිම ලස්සනයි. දැන් අර කියනවාත් අපි ධර්මානුධර්ම ප්‍රතිපදාවක් වෙන්න නම් යෝනිසෝ මනසකාරයක් වෙන්න ඕන. යෝනිසෝ මනසකාරය වෙන්න නම් සද්ධර්මය හින්න. සද්ධර්මය හින්න නම් කල්යාණ මිත්‍ර ඇසුර සත්පුරුෂයන්ගේ ඇසුර කියන දේ සිද්ධ වෙන්නට ඕන. ඉදම වෝච භගවා අට්ඨමනාතා දේවතායෝ භගවන්තං අභිවාදෙත්වා පදක්කිනං කත්වා තත්තේවන්තරදායින්ස. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ ඉදමෝචිපකව අට්ඨමනාතා දේවතායෝ ඒ දෙවිවරු මේ ගැන ගොඩාක් සතුටටපත් වුණාලු. භගවන්තං අභිවාදෙත්වා භාග්‍යවතුන් වහන්සේවට වන්දනා කරලා පදක්කිනං කත්වා භාග්‍යවතුන් වහන්සේ ප්‍රදක්ෂිනා කරලා තත්ත ඒව අන්තරදායින්සු එහිම තත්තේවන්තරදායින්සු එහිම අතුරුදහන් වුණා කියන සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ඔබ තමයි සූත්‍රයේ සබ්බී කියන්නේ සත්පුරුෂයන් පිළිබඳව පැහැදිලි කරපු සූත්‍රය. සත්පුරුෂයන් ගැන වදාළ සූත්‍රයේ ඒකෙදී දෙවිවරු පිරිසක් රාත්‍රී කාලයේදී ඇවිල්ලා සත්පුරුෂයන් ගැන ගාථාවන් සිහිපත් කරා. ඒකෙදී සිහිපත් කරලා ඒ සියල්ලක්ම සුභාෂිත බවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා භාග්‍යතුන් වහන්සේගේ අදහසත් එතෙන්ද කිව්වා. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුංචති කියලා ඔන්න විදියට ඒ ගාථාව පුළුවන් කෙනෙක් මතක තියාගන්න උත්සාහයක් දරමු. ඉතින් ඔය විදියට තමයි ගාථාව අපි ඔස්සේ කරුණු සාකච්ඡා කරගන්නේ. කතා බහ කරමු. තෙරුවන් සරණයි. සියලු දෙනාටම.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස, මේ සත්පුරුෂයන් අතරින් අපිට වඩාත්ම හොඳම සත්පුරුෂය තමයි බුදුරණ වහන්සේ. ඒතර දේවදත්ත කෙනෙක්, ඔව් දේවදත්ත වගේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ යටතේ පැවිදි වෙලා ඉර්ධිපාණ්ඩත් පුලන් තත්ත්වයට පත් වෙලා කොහොමදයි කල්පයක් නිරේත යන්නේ? ඒ කියන්නේ සත්පුරුෂ ගුණධර්ම සහ අපිට නුවණ හසුරවන ධර්මයේ ලැබුණාට අපේ පැත්තෙන් ඉග වෙන්නේ නැත්නම් ඒ සම්පූර්ණ කාර්යය සිද්ධ වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඒක ඇත්ත, ඒක හිමම තමයි. දැන් මෙන්න මෙහෙම මම පොඩි උපමාවක් කියන්නම්කෝ. අපි හිතමු බිත්තරයක් වගේ දෙයක්, කුකුළු පෙට්ටියක් වගේ අරගෙන, දැන් ඒ බිත්තරය කැඩෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒ බිත්තරේ එළියෙන් කැඩුණොතින් මරණයක් වෙනවා. ඇතුලින් කඩාගෙන ගියොතින් කටු කුපුරවාගෙන තුඩගින් ජීවය, එළියෙන් කුඩු වුණොත් මරණය, ඇතුලින් කුඩු වුණොතින් කටු කුඩු කරගෙන යන පුළුවන් වුණොත් ජීවයක්. එතකොට මෙන්න මේ දැන් අර බිත්තරේ ඇතුලේ ඉන්න දැන් අපිට බිත්තරයක් තිබුණු පමණින් පැටවකු බිහිවන්නේ නැහැ. පැටවකු බිහිවන්නේ නැහැ. ඒ බිත්තරය කාලාන්තරයක් තිස්සේ උණුහුම දෙන්නට ඕන. අපි හිතමු ඒ පක්ෂියා හෝ කිකිලියක හෝ ඒ අදාළ උණුහුම දුන්නොතින් තමයි ඒ බිත්තරේ අදාළ ජීවියෙක් හැදෙන්න අවශ්‍ය පරිසරය සකස් වෙන කටුව උඩු කරගෙන යන්නේ. දෙකක් දෙපැත්තෙන් සම්පූර්ණ වෙන්න ඕන. දෙකක් දෙපැත්තෙන් සම්පූර්ණ වෙන්න ඕන කියන එකෙන් අදහස් කළේ දැන් අපි තුමු බිත්තර වෙනුවට දැන් අර මේ මොකක්ද ඉන්දියාවෙන් ගෙනාපු අර ඔහුගේ කාලෙ ගෙන්නුවා කියලා කියනවනේ. අර කවලම් කරපු මොන හරි කෘතිම බිත්තර වගේ. ඒත් බිත්තරනේ.
එහෙම
නේද? ඒකක් තියෙන මේ අර මෞකි කිරියට කියලා උණුහුම දෙනවා. උණුහුම ලැබුණ කියලා අර විතරේ පැටව දෙන්නේ නැහැ නේද? ඒ වගේ දැන් අර ඔබතුමා මේ පින්වත් මහත්මයා සිහිපත් කළා වගේම සමහර වෙනාට අර ජීවී ගුණයේ තියෙන සතුන් මේ හැකියාව තියෙන අය උණුහුම ලබලා අන්න බෙහෙත්. හැබැයි පැටවෙක් වීමේ හැකියාව තියෙන බිත්තරයක් වුණත් උණුහුම ලැබෙන්නේ නැත්නම් කවදාවත් උණුහුම බාහිරින් ලැබෙන්නේ නැත්නම් මේ කවදාවත් එයාට ජීවියෙක් හැටියට, ඒ කියන්නේ අර අවිද්‍යාවේ කෝෂයේ පලාගෙන එළියට එන්න බෑ.
එහෙමයි.
අවිද්‍යාවේ කෝෂයේ පලා කියන එළියට යන්න බෑ. එළියට එන්නම බෑ. ඉතින් අර ඒ නිසා මේ මම ලෝකේ රූපමාවක් සිහිපත් කළේ සත්පුරුෂයාගේ ඇසුරක් ලබන්න නම් ඒකට මේ පැත්තේ ඒ සත්පුරුෂ ගුණය ලැබෙන්න ඕන. ඒ කියන්නේ ඒ සත්පුරුෂයාගේ උණුහුම ලබා ගන්න ඒ හැකියාව, ඒ කියන්නේ ඒ සුදුසුකම මේ පැත්තෙන් තියෙන්න ඕන. අර ඉන්දියානු විතරයක් වගේ يعني කෘත්‍රිම වෙන්න බෑ. ජීවිත බිහි කිරීමෙහි හැකියාව එතන තියෙන්න ඕන. හැකියාව තිබූ පමණින් බාහිර උණුහුම නැත්නම් අර උණුහුම ඒ සන්තවය නැත්නම් කවදාවත් මේ මොකද්ද කෝෂේ අවිද්‍යාව කියන නොදන්නාකම කියන කෝෂේ පනාගෙන එන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. තෙරුවන් සරණයි.
අනෙක් ප්‍රශ්න තමයි සමන්නස, දැන් අපේ සත්පුරුෂයේ කොහොමද හඳුනා ගන්න සමන්නස බැටළු හම්පුරවාගෙන ඉන්න? අපිට හොයාගන්න බෑනේ ගොඩක් කාලවලට. කොහොමද, මොනවාද මේ විශේෂ අපි කොහොමද බලන්නේ සත්පුරුෂයෙක් විශේෂයෙන් හඳුනගන්න සර්?
සත්පුරුෂයෙක් හඳුනා ගන්න නම්
උදාහරණයක් විදිහට ස්වාමීන් වහන්සේ අපි කියමු අපිට ගොඩක් බණ ඇහෙනවා ස්වාමීන් වහන්සේලාගෙන් සහ ගිහියකින්. එතකොට අපි කොහොමද එතනදී ඇත්තටම අපිට නිවන් දකින ධර්මය දැහැන්නේ කියලා හොයාගන්න? ඒකම හරි ගොඩක් ට්‍රිකි ස්වාමීන් වහන්සේ හරි අමාරුයි.
හරිම අමාරු. ඒක එහෙමම තමයි.
කරස්වාන් මාංශ සත්පුරුෂයාට ඉස්සර වෙලා අපි සත්පුරුෂ ධර්මය ගැන කතා කරමුද? එතකොට ඔය අහන ඉතුරු ප්‍රශ්න ඔක්කොම වලට වගේ උත්තර එයි කියලා මම
හිතනවා. ආ හොඳයි. ඒක ගොඩක් කටීවි. මම සත්පුරුෂයෙක් කියන්නේ කෙටියෙන්ම කියන්නම් ඒක කතා කර අපි හිමොත් ලැබෙන සතියට වගේ පින්වත් මහත්මයා ඉගෙන කතා කරමු සවිස්තරව. මේ සත්පුරුෂය ඔය මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා සත්පුරුෂ අසත්පුරුෂ සූත්‍රය කියලා වගේ මට මතක විතරේ. අසත්පුරුෂ වගේ එයාගේ සත්පුරුෂයා අත්තුක්කංසන පරවම්බන වෙන්නේ නැහැ. සත්පුරුෂයෙක් වෙනකොට අත්තුක්කංසන කියලා කියන්නේ තමන් හොවා දක්වන්නේ හෝ පරවම්බන අනිත් කෙනා හිලා දකින්නේ නැහැ. ඒකේ ගොඩාක් විස්තර කාරණා තියෙනවා. අපි මම විතර ඔබතුමා අහපු ප්‍රශ්නෙට සාධාරණ උත්තරයක් වෙන්න, ඒ කියන්නේ අපි සත්පුරුෂයෙක් වෙන්නේ කොහොමද අසත්පුරුෂයෙක් වෙන්නේ කොහොමද කියන එක ඒ මධ්‍යම නිකායේ සූත්‍ර ටිකක් දිගයි. ඒ දිග නිසා අපි ඒක ඊළඟ සතියකට අපි කතා කරොත් ඔබතුමාන්ට ප්‍රමාණවත් වෙයි කියන නේද මහත්මේ? කමක් නැද්ද එහෙම? දැනට අපි අදහසක් ගමු. මේ සත්පුරුෂය කියන්නේ අත්තුක්කංසන තමාව හුවා දක්වලා අනිත් කෙනා හෙලා දකින කෙනෙක් නෙවෙයි. අනිත් කෙනා ඒ නිසා අපි එහෙම කරමු. අපි ලබන සතියේදී සත්පුරුෂක වෙන්නේ කොහොමද අසත්පුරුෂ වෙන්නේ කොහොමද කියලා එක පොඩ්ඩක් කතා කරමු. දැන් අපි අර අපේ කලින් මහත්මයා අහපු ප්‍රශ්නයත් එක්ක
ආමිනානේ තමට අර අපි මේ දැන් මේ සබ්බී සූත්‍රයේ අර මේ එක පැත්තක් ගැන විතරක් ඇයි දැන්නේ සඳහන් කරලා තියෙන. එතකොට අපිට අර අපේ පැත්තෙන් නුවණ මෙහෙවන්න ඕන සත්පුරුෂ සම්මුණාට මදි කියන එක ඒ පැත්ත සඳහන් වෙලා නැහැ ස්වාමීන් වහන්සේ නේද?
අපේ පැත්තෙන් කියන කාර එකකින් අදහස් කරේ
අපිට සත්පුරුෂයෙක් හම්බ වෙන අපිට ධර්මය යන අබුදානකද දේවදත්ත ගත්තොත් කියන්නේ එයාගේ පැත්තෙන් අවශ්‍ය දේ වුණේ නැත්තම් එයා කල්පයක් නිරයට යනවා. ඒ වගේ කියන්නේ ඒ සූත්‍ර දේශනාවේ අර බුදුරජාණන් වහන්සේගේ ගාථා හරි පාලියෙන් හරි තියෙනවා සාමිනා මට හරියටම ඒක සම්පූර්ණ පැහැදිලිුනේ නැහැ ගාථාව. ඒකේ තියෙනවද මේ අපේ පැත්තෙනුත් නුවණ මෙහෙවීම අවශ්‍යයි සත්පුරුෂයක් හම්බුන පමණින් මේක සර්ව සම්පූර්ණ වෙන්නේ නැති බව.
ඒක හරි ඒක හරි. හරි එතන මෙහිමනේ මහත්මයා එතන දෙවිවරු ටිකක් ඒකේ අපි නිදානෙට පසුබිමට ගිහිල්ලා බැලුවට පස්සේ දෙවිවරු ටිකක් කියපු කාරණා ටිකන්නේ තියෙන්නේ
එතන ටිකක්. පස්සේ ඒවට අදහස දක් බුදුරන් සංඝයා අදහස දක්වන කතාවක් තියෙනවා ස්වාමීන්
වහන්සේ.
යන්නේ ගාතාවේ සඳහන් වෙන දෙපැත්තක් තියෙන්න ඕනේ කියන කතාව මන්ට පාලි ඒ වචන ටික ගාතාව
ඒකේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන තියෙනවනේ සබ්බිදේව සමාසේත සබ්බේ කුබ්බත සන්තවන් සතන් සද්දම මඤ්ඤාය සබ්බ දුක්ඛ පමුඤ්ඤති කියලානේ තියෙන්නේ.
එහෙමයි.
අපි සූත්‍රය ගමු පොඩ්ඩ. ඒක කියනවා සබ්බ දුක්ඛ පමුඤ්ඤති කියලා කියන්නේ අර දෙවිවරු අහපු ප්‍රශ්නෙට ඒක දැන් භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවේ අපි කියපු ඒවා හරිද කියලානේ. ඒවත් හරි මගේ අදහසක් දැනගන්න කියලා ඉර අහපු දෙයටම විතරයි අදහසක් දැක්ුවේ ඇත්තටම. දැන් මේ දැන් මෙතන පසුබිම් වැළුවට පස්සේ දැන් මේ සූත්‍රයේ පසුබිම්ට ගියාට පස්සේ ඇත්තටම මේ දෙවිවරු දන්නවා සත්පුරුෂයේ කැසරෙන් දරුවේ උකහා ගන්න ඕන විදිය එයාලා දන්නවා. එයාලගේ පැත්ත ටික ඇත්තටම සම්පූර්ණයි. එයාලට ඇත්තටම මේ ටික සම්පූර්ණයි. එයාලගේ පැත්තෙන් අහන්නේ අපි ඒ සූත්‍රේ නිදානෙටත් යන්න ඕනනේ. නිදා ඒ කියන්නේ පසු මේ දේශනා කරන්න පසු වීමට. ඉතින් එයාට මේ දැන් අපි හිතමු දැන් කවුරු හරි ඉන්නවනම් මේ අපි හිතමු උසස් පෙළ පන්තිර ගන්න ඕන ළමෙක් ඉන්නවනම් දැන් අවම සුදුසුකම් බලන්නේ සාමාන්‍ය පෙළ සම්බන්ධ කියලා බලන්නේ. දැන් එතකොට ඒව දැන් එතකොට මේ ළමයා මොන්ටිසෝරි ගිහින තියනවද 1 2 3 5 වෙනා තියනවද ඒව අහන්න ඕනේ නේ. ඒ ටික සමත් වෙලානේ ඕලෙ සමස් වෙන්නේ, සාමාන්‍ය පෙළ සමත් වෙන්නේ. ඉතින් ඒ සමත්භාවය බලපු ගමන් අනිත් ඔක්කොම දකින්න. එයා කිතුමු රැකියාවකට යනකොට උපාධි සහතිකයක් ඉල්ලුවා කියලා හරි මුකක් හරි උපාධි සහතිකයක් දුන්න ගමන් ආපහු අනිත් සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ දේවල් පාස් කරාද කියලා එහෙම අහන්න ඕන නෑ වගේ. දැන් මෙතනදිත් මේ දෙවිවරු ඒ ටික දෙවිවරු ඒ තත්ත්වයේ ඉන්නවා ඒ සුදුසුකමේ. ඒ නිසා ආයි අමුතුයින්ම වගේ දෙවි ඒ දෙවිවරුන්ට ඒ කාරණේ කිව යුතු මේ වෙලා නැහැ, කිව යුතු වන්නේ නැහැ. හරි ඒ පසුබිමින් තමයි. දැන් අපි ඒ වගේ පසුබිමක් තියෙන එක පොඩ්ඩක් බලමු. දැන් නිදර්ශනයක් ගත්තොතින් දැන් අපි චංකී වගේ සූත්‍රයක් ගත්තොතින් දැන් මේ චංකී සූත්‍රයේදී මේ සඳහන් වෙනවා ඔබතුමා මතු කරපු තැන වගේ ඉඳලා කරුණු ටිකක් තියෙනවා චංකී සූත්‍රයේදී.
හොඳයි සම්සබිත. අනිත් අයට වෙලාවදී ලෙන් ලබන සමානයි ගැන වැඩි දිරසක්. ආහ
හොඳයි හොඳයි.
දේවස්සාරය ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතකොට තමයි සත්පුරුෂෝ කියන තැන මේ දැන් ගොඩක් ත්‍රිපිටකයේ තියෙන ස්වාමීන් වහන්සේ අසත්පුරුෂෝ තමයි ඊතර වෙලා තියෙන්නේ. ඒ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ ඔය අඟුලිමාල, ඔය බේබද්දෝ, එතකොට ඔය ඉන්න මිනිමරුවෝ, නොසන්ඩාලයෝ, ඔය ඒ ගොඩක් එහෙම අය තමයි ඊතරලා තියෙන්නේ. එතකොට මේ අසත්පු සත්පුරුෂය කිසිම මේකක් කොහොමද අපි ඊතර ගන්නෙ ස්වාමීන් වහන්සේ? තේරුවා සරණයි.
තේරුවන් සරණයි. මෙතෙන්දි මේ කියන්නේ මහත්මයා සත්පුරුෂයන් ඇසුරු කරන්න කියලානේ කියන්නේ. සත්පුරුෂයන් ඇසුරු කරන්න කියලා තියෙන්නේ. එතකොට අපි දැන් අපි අඟුලිමාල කියලා ගමු. දැන් අඟුලිමාලගේ ජීවිත කතාව දිහා බැලුවට පස්සේ ඇත්තටම මේ අඟුලිමාල කියන්නේ
ඒක සම්මාසයේ ඒ අය සත්පුරුෂයේ උනේ සද්ධර්මය අවබෝධ කරගන්න පස්සේ නේද?
ප්‍රධානම හේතුවක් තමයි මේ ඇත්තටම මේ මෙන්න මෙහෙම ගමුකෝ. සත්පුරු මං වචන තුනක් කියන්නම්කෝ. සත්‍යවාදී සත්පුරුෂයන්ටයි සද්ධර්මී. මොන වචන තුනකින් මුළු සමස්ත ප්‍රතිපදාවම කිව්වා වගේ කියලා හිතන්නකෝ. සත්‍යවාදී සත්පුරුෂයන්ටයි සද්ධර්මී. සයන්නම් වෙන තුනක්. කවුරු හරි සත්‍යවාදී නම් ඒ සත්‍යවාදී කෙනා අනිවාර්යයෙන්ම සත්පුරුෂයෙක් වෙනවාමයි. හැබැයි ලෝකේ බොහෝම සත්පුරුෂයෝ ඉන්න පුළුවන්. හැබැයි සත්පුරුෂ වෙන හැමෝම දෙනා එයා ගුණ ඒ අය ගුණ ධර්ම දන්නවා. ඒ හැම යුතුකක්ම යුතුකමක්ම කරනවා. එතෙන්දී මේ සත්පුරුෂයෝ සත්‍යවාදී නොවෙන්න පුළුවන්. හැබැයි සත්‍යවාදී අය අනිවාර්යයෙන්ම සත්‍යවාදී අය තමන් රකින්නවා කියන තැනක නෑ. මම රකින්නවා කියන අදහසක නෑ එයාට. මගේ අදහස රකින්නවා කියන එක එයාට නෑ. ඇත්තටම ඒ කියන්නේ විමසනෙන් නිසා සත්‍යවාදී නිසා එයාගේ ස්වභාවයම සත්පුරුෂයි. සත්පුරුෂ කෙනාට සද්ධර්මී. දැන් අපේ අර මහත්මයා සිහිපත් කරපු නිසා මම පොඩ්ඩක් අපි අඟුලිමාල චරිතය පොඩ්ඩක් ගනිමුකෝ. ඒක චරිතය ගත්ත නිසා ඒ අඟුලිමාල චරිතය සමාජයට එහෙම වෙන්න පුළුවන්. දැන් අපි ගොඩාක් දුරට පොතක ඇතුළම අනින්න පිටකවරෙන් වගේනේ නේද? සමහර හොඳට කියන්නේ ඉරි නොතලා ගිය හරියට ලස්සනට තියෙන ගස් තියෙන ඇතුළෙන් නරක් වෙලා. කුණු වෙලා. හැබැයි සමහර අරටු සහිත ගස් තියෙනවා. ඒ හරය ඇති හරවත් ගස් තියෙන පිටපොත්ත පැඩි පතුර ගිහිල්ලා වෙන්න පුළුවන්. දැන් අඟුලිමාල කියන අහිංසකගේ චරිතයනේ, අහිංසකගේ චරිතය කියලා කියන්නේ මේ පුතුමාකාර චරිතයක්. අඟුලිමාල චරිතය, අඟුලිමාල ගුරුවරයාට පුදුමාකාර අවනත බවක්. ඒ දැන් මොකක් හරි පසුබිමක් නිසා අඟුලිමාල චරිතයේදී එයා ඊර්ෂ්‍යාවට ලක් වෙනවා කියලා කතාවේ තියෙනවානේ. අන්තිමේදී ගුරුවරයා කියන ගුරු පූජාවට මෙන්න මෙහෙම ඇඟිලි අරන් ඉන්න කියලා කියනවා. දැන් මෙයාට තියෙන්නේ තමන්ගේ අදහස් ජයග්‍රහණය කරන එකද ගුරුවරයා කියන එකද? නිකන් පොඩ්ඩක් හිතලා බලුවොත් දැන් මෙයාට තියෙන්නේ මිනිස්සු මැරීමේ වුණාව නෙමෙයි, මෙයාට තියෙන්නේ පරපීඩාවක් කරන්න නෙවෙයි මෙයාට ඕන. මෙයාගේ ඇතුළාන්තයේ තියෙන්නේ මගේ ගුරුවරයාට නැමිච්ච බව. අන්න එතන අපි පොඩ්ඩක් බලමු. ගුරුවරයාට නැමිද්දී එයාට වෙන මොකුත් නෑ. එයාගේ ජීවිතේ එයාට තියෙන්නේ මගේ ගුරුවරයා මෙන්න මේ දේ මෙන්න මෙහෙම කිව්වා, මගේ ගුරුවරයා මෙන්න මේ දේ මෙන්න මේ විදිහට ප්‍රකාශ කළා, මෙන්න මෙහෙම කියපු ගුරුවරයාගේ මේ ප්‍රකාශය ඉෂ්ට කරනවා කියන එකයි තිබුණේ ඇත්තටම. ඒ වෙනුවෙන් කරන්න සිද්ධ වුණා මොකද්ද? ඇඟිලි නෙගෙන්නේ කියේ. දැන් මේ දී කෑලි ගෙනහිලා හරියන්නේ මිනිසුන්ගේ සත්තුන්ගේ හරි වෙන මොනවා හරි ගෙනහිලා හරියන්නේ. මැරිච්ච දහහක් සම්පූර්ණ කරන නම් දහහ සම්පූර්ණ කරන 999 වෙන්නත් බෑනේ. දහහ ගෙනියන්න නම් දහහ ගෙනියන්න මිනිස්සු මරන්නවම. එතකොට එතෙන්ද මහා ව්‍යසනයක් වුණා. ඒක හිමම තමයි. හැබැයි අතුලාන්තයේ එයාගේ තිබුණේ මොකද්ද? ගුරු පූජාව. ගුරුවරයා වෙනුවෙන් කරන්න ඕන දේ අතුලාන්තයේ තිබුණා. අන්තිමේදී මෙයා හැබැයි ගුරුවරයා හමු වෙද්දි, භාග්‍යතුන් වහන්සේ හමු වෙද්දි එතෙන්දි තිබුණේ එයාගේ අඟුලිමාල ඔබ නවතින්නේ, මම නැවතින්නේ. නොගැලපෙන්නක් ඇහුණා. මෙයාගේ කියන්නේ ඒ තක්ෂණාවේ හිටපු, දැන් තක්ෂණාවක ඉන්නවනේ 3 දෙනෙක්. මේ පුරුෂයෝ 3 දෙනෙක් ඉන්නවා. කාල පුරුෂ, සුක්ක පුරුෂ සහ ස්වර්ණ පුරුෂ කියලා 3 දෙනෙක්. ඔය මම දැන් මේ වේදේ එහෙම කියනවා කාල පුරුෂ. කාල පුරුෂයා කියලා කියන්නේ ඒ තක්ෂණාව ඉගෙන ගන්නකොට ඒ කාල පුරුෂයාට දෙන්නේ ජීවත් වෙන මිය දෙන තෙක් ජීවත් වෙන වෘත්තිකාවක් නිසා අධ්‍යාපනය දෙනවා. දිවි පැවැත්ම සඳහා අධ්‍යාපනය. ඊට පස්සේ සුක්ක පුරුෂ, කාල කියන්නේ කළු පුරුෂයා, කියන්නේ තරං දක්ෂණේය. සුක්ක පුරුෂ ශුක්ල සුදු, සුක්ක පුරුෂයා කියන්නේ සුදු පුරුෂයා කියන අර්ථය. එයාට මේ ශිල්පීය නිපුණතාවයෙන් සමාජ සුරක්ෂණයේ පිණිස සමාජයේ බලධාරීත්වය කියන දේ සමාජයක් මෙහෙයවීම සඳහා අවශ්‍ය වෙන අධ්‍යාපනය, තීරණාත්මක චරිත වීම සඳහා අවශ්‍ය වෙන සාදු සම්මත සමාජයක් බිහි කිරීමේ බර කරට ගන්න පුළුවන් චරිතයක් හැටියට තමයි සුක්ක පුරුෂයා කියලා කියන්නේ. අඟුලි අහිංසක කියලා කියන්නේ කාල පුරුෂයෙක්වත් ශුක්ක පුරුෂයෙක්වත් නෙමෙයි, එයා ස්වර්ණ පුරුෂය රත්රන් වගේ ස්වර්ණ පුරුෂය. මේ දක්ෂිණාවේ හිටපු ස්වර්ණ පුරුෂයා රන් වගේ පෙරාපු රත්රන් වගේ කියන අර්ථමයි අඟුලිමාල. ඒ තරම් අවනතයි. ඒකම හේතුවක් වුණා මේ බාහිරයගේ මේ මොකද්ද ඊර්ෂ්‍යාවට නතු වෙන්න. දැන් සමහර වෙලාවට ඔය ගස් කපන අය එහෙම දැන් පොරවක් හරි ජේන්සෝ ගස් කපන යන්ත්‍රයක් හරි මොකක් කරේ අරන් ගියාම ඔය කේ ඩෑරි වෙච්ච ඇද වෙච්ච කිට්ටු ගස් කපන්නේ නැහනේ, ඇද වෙලා නැමිච්ච මේ හරයක් නැති දිරපු එලේ තියෙන එහෙම දිය බැහැපු ගස් එහෙම කපන්නේ නැහනේ. හොයන්නේ හොඳම ගහ තමයි කපන්නේ. හොඳට කෙලින් තියෙන වැඩිච්ච මෝරපු ශක්තිමත් හොඳ පළවෙනි ශ්‍රේණියේ ගස් නේ කපන්නේ නේ. ඉතින් කප්පා දුවට හොඳම කෙලින් ගස් තමයි ඉතින් අහුවෙන්නේ සමාජයේ හැටිනේ. මේ ස්වර්ණපුරු මේ අඟුලිමාල මේ අහිංසකගේ ගාව ගුරු භක්තිය කියන දේ, ගුරු ගෞරවය කියන දේ පුදුමාකාර විදියට ගුරුවරයා කියන්නේ යම් ඒක පිළිපැද්දා. ඒ පිළිපදන පදින ගතිය අඟුලිමාල කියලා කිව්වේ සමාජයේ ඉන්නේ. අඟුලිමාල වුණාට අරක නැති වුණේ නැහැ. හැබැයි චින්තනය වෙනස් වෙනකොට ඒ ගතියමයි භාවිත වුණේ. අපි හිතමු සමහර තියනව නේද අර මැෂින් තියනවා. සමහර ඒවාට දැන් මෝටරයක් වැඩ කරනවා. ඒකට හයි කරන කෑල්ලේ හැටර හයි කරන කෑල්ලෙන් විදින්න පුළුවන්. ඒක කෑල්ල ගලවලා ඒකට වෙන එකක් දාවුතින් එකකින් කපන්න පුළුවන්. හොඳ මෝටරයක්. ඒ කියන්නේ හොඳට ඇතුල හොඳට වැඩ කරනවා. කලින් ඉතින් උනේ හයි කරපු කෑල්ල සවුත්තු වුණා. හැබැයි ඊළඟට හයි කරපු කෑල්ල හරි ගියා. ඊළඟට ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ නියම කල්‍යාණ මිත්‍රත්වයේ හමු වෙච්ච තැනදී අන්න මොකද ඒ උකහා ගැනීමේ ගතිය ඇතුළාන්තයේ අරටු බව තිබුණා. මඩ යට තිබුණට මැණික් නොවටින්නේ. අන්නේ හයිය ඒ ගුණාංග ටික ඒ සුදුසුකම සුදුසුත්වය කියන දේ අඟුලිමාලගේ චරිතය ඇතුළත තිබුණා. ඒක වෙනමම හැකියාවක්. ඉතින් දැන් ගොඩා එහෙම චරිත කීපයයි ඉතින් තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ දැන් සමස්ත ශාසනීය දිහාම් බැලුවට පස්සේ අඟුලිමාලලා ගොඩක් නේ එකනේ. ඒ චරිතය අසාමාන්‍ය චරිතය. ඒ නිසා අපි ගත යුතු වන්නේ නැහැ මිනිමරු වූ කියන වචනේ ගත යුතු නේ. අඟුලිමාල කියන චරිතයක් විතරක් ඒ චරිත අතරේ ඒ චරිත අඟුලිමාල එක්ක නැහැ. එයාගේ අර පුදුමාකාර අසාමාන්‍ය ගතියක් තිබුණා. ඒ මාදාසක් ගනිමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තාමට මේ අදහසත් තේරෙන මේ සියලු සංඥා විරුගක්ෙද්දී විඥානීය මායාවක්ෙද්දී අපි පටවිය කියලා දකින්න හදනකොට අපි මෙච්චර කතන්දර කියමින් මේ මිරිඟුදිය පීනමින් අධිකාර මඩේ දදා හොද මඩේ දානවා වගේ මේ උපින කර්ම ගේවක කර්ම රස කරන ක්‍රියාවලියක් වගේ මට තේරෙන සමින් මන් දන්නේ මේ සමහර ටිකක් අමාසිය වගේ කතන්දර ගොඩක් අහගෙන ඉන්නකොට මේ අපි අර ගොඩක් පටවිය වගේ දකින්න හදනකොට මිරිඟුදිය පීනමින්
පොඩ්ඩක් කියවති මට
මේ කතන්දර මේ ඔක්කොම සියලු සංඥා මිනුගක්ෂය විදිහට අපි දකින්න හදනකොට විඥානයේ මායාවක් කියලා තියෙනකොට පටිය වගේ දකින්න හදනකොට මේනිකම් ඔක්කොම මේ කතාන්දර රසක් දේවදත්ත මෙහෙමයි අරයා මෙහෙමයි මෙහෙම ඔක්කොම මේවා අපි මේ අවබෝධය සඳහා අපි පාවිච්චි කරන නමුත් මේක අර හොද මඩේ දානවා වගේ වැඩත් අපි කරන්නේ මේ අර කර්ම ගෙවගෙව නැවත කර්ම රැස් කරනවාද මේවා පාවිච්චි කර කර අපි ඒවා එහෙම හිතනකොට ආයි සංඥා කොට ගහගා තේරෙන්නේ නැහැ මම දන්නා නිවැරදි කරන්න.
හරි හන්දේ තේරුම් ගන්න. ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි ලෝකේ ජීවත් වෙද්දී පැවැත්මක් තියෙනවානේ. ලෝකේ ජීවත් වෙද්දී ලෝකේ කියන්නේ සත්‍ය අවබෝධ නොකරන තාක්කල් කියන්නේ මිරිඟුව මිරුවක් වශයෙන් කියන්නේ අවබෝධ වන තාක්කල් නැත්නම් මායාව මායාවක් වශයෙන් අවබෝධ වන තාක්කල් අපිට පැවැත්මක් තියෙනවා ලෝකේ. ලෝකයේ පැවැත්මක් එක ගත්තා පස්සේ එතනදී තින් කතන්දර තමයි ඉතින් ඒක ඒ කතන්දර වෙන්නේ මිරිඟුවක් වශයෙන් නැත්තම් ඔය කියපු විදියට මේ පැවැත්මේ තියෙන බොරුව දකින තෙක් අපිට සිද්ධ වෙනවා ලෝකේ ඉන්න. අන්නේ පැවැත්මේ බොරුව දකින්න නම් පැවැත්මේ බොරුව වැරැද්දක් කියලා. දැන් පැවැත්ම කියන්නේ මම කියන වැරැද්දනේ.
එහෙමයි.
දැන් පැවැත්ම කියලා කියන්නේ මම කියලා ඉස්මොත් මම මගේ කියන කාරණාවනේ. අන්න එහෙනම් ඔන්න ඔය පැවැත්ම කියන කියන්නේම මිරිඟුවක් ජලයක් කරලා දුවන එක, මැජික් එකක් ඇත්ත කරලා ගන්න එක. මතුවෙන්නේ මමත්වයක් එක්කනේ, මම කියන කාරණයක් එක්කනේ. සොත් තමන්ට ආවේනිකත්වයක් එක්කනේ. ඉතින් මේ තමන්ට ආවේනිකත්වය මහත්මයා මේ මටම මාව නැති කරගන්න බෑ. ඒක හරියට උපමාවකින් කියනකොට කඩුවකට පුළුවන් වටේ තියෙන කඩු ටික ඔක්කොම කපලා දාන්න. වටේ තියෙන ඔක්කොම ගස් කොළන් කපලා දාන්න. කඩුවට කඩුවම කපා ගන්න බෑ. මමත් ඒ කියන්නේ සක්කායකට නැත්තම් තමන්ට ආවේනිකත්වයකින් මම මාවම නැති කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. අන්න ඒක නිසාමයි මේ වගේ දැන් සූත්‍රේ බලන් ගියාම හරි කුංචි සරල කියන්නේ සාමාන්‍ය දැන් අපිටත් තේරෙනෝනේ මේ මේකින් සමහර වෙලාවට යන්නේ ලෝකේ ජීවත් වෙනකොට හොඳ අය ඇසුරු කරන්න ඒ අර එහෙම කතාවක් නේ. නමුත් මෙතන මේ සත්පුරුෂයා කියලා කියන්නේම අනිවාර්යෙන් ඊතර වෙන දහමක් පැහැදිලි කරන උත්තමයාමයි, බාහිරට අනුගත වීමමයි මේ කියන්නේ. ඒක නිකන් වෙන මෙහෙම වගේ දෙයක්. මම පුංචි උපමාවක් කියන්නම්කෝ. දැන් ඔය ඉස්සර තියෙනව නේද ඔය කරන්ට් එක ගන්න විදුලි උත්පාදක යන්ත්‍ර තියෙන්නේ ජෙනරේටර් වගේ නේද? දැන් අපි හිතමු දැන් අපිට ඕන එළිය. දැන් විදුලි උත්පාදක යන්ත්‍රයක් තියෙනවා. දැන් මේ විදුලි උත්පාදක යන්ත්‍රය ඇතුළේ මොන හරි වයර් ගැලවිලා හරි වැඩ කරන්නේ කොහොම හරි මොන ඇදිරලා හරි මොන හරි වෙලා තියෙනවා නම් එළිය ගන්න පුළුවන්ද?
බෑ
නේද? හොඳයි. මේක දැන් මැෂින් එක හොඳට තියෙන විදුලි උත්පාදක යන්ත්‍රය හොඳට තියෙන. තෙලුත් දාලා තියෙන. ඔක්කොම සම්බන්ධ කරලා. හැබැයි අර මතකද ඕක අර ඉස්සර මේ අර හැන්ඩල් එකක් තියෙනව කරකවන්නේ.
එහෙමයි.
හදන්න. දැන් මට කියන්න විදුලි උත්පාදක යන්ත්‍රයට නැත්නම් ජෙනරේටරේ නැති මම හිතන්නේ ජෙනරේටර් ඒකට පුළුවන්ද ඒකම බල ගන්න පණ ගන්න පුළුවන්ද?
අර ලෑන්ඩ් මාස්ටර් එක වගේ සොයන සෙනෙන්න.
ලෑන්ඩ් මාස්ටර් එක වගේ ගමු. අන්න ලෑන්ඩ් මාස්ටර් එක ගමු. ලෑන්ඩ් මාස්ටර් එක කැඩිලත් නැත්තම් ඒක හොඳට තියෙනවා. මුකුත් නැහැ තෙලුත් තියෙනවා. ලෑන්ඩ් මාස්ටර් එකට පුළුවන් ද එයාට තනියෙන් මේ ස්ටාර්ට් කරගන්න?
බෑ සර්.
බෑ. එහෙනම් අර හෑන්ඩල් එකක් දාලා කරකවන්න ඕනනේ. ඒක කරන්න ඕන කොහෙන්ද? එළියෙන්.
එහෙමයි.
එළියෙන් කරන්න ඕන. ඒක කරකවල ස්ටාර්ට් වෙච්ච ගමන් මොකද කරන්නේ? අර හෑන්ඩල් එකේ එක තියෙන අරිනවද?
අයින් කරනවා. අයින් කරනවා.
අයින් කරනවානේ. ඒකත් එක කරකින දෙන්නේ. ඊට පස්සේ එතන ඉඳලා එයා තනියේ ඉතුරු වෙලරි කරන්නේ එයා. එහෙනම් හැබැයි අපි හිතමු අර හෑන්ඩල් දැන් ඇතුළේ වැඩ කරන්නේ
නැහැ. එහෙමයි.
ඒ කියන්නේ මැෂින් බෑන් මාස්ටර් එක වැඩ කරන්නේ නැහැ. අරක දාලා කරකවනවා. එක්ක තෙල් නැහැ, එක්ක කැඩිලා. කරකිව්වට වැඩක් වෙයිද? වැඩක් නැහැනේ. කරකවන එකේනා රවුමක් කරකවනව දෙකක් කරකවනව පුළුවන් තරම් උත්සාහ කරනව වැඩ කරනවද නැද කියලා එහාට මෙහාට එනලත් බලනව වැඩ කරනවද තිල් නැද්ද කියලා බලනව. ඒත් නැත්තම් ඒ හැන්ඩල් එක අරන් ගිහලා වැඩ කරන එකට දාලා කරකවනව ස්ටාර්ට් කරන්න.
තේරෙනවා සයින්ස් බලන්න. උපමාවෙන් තේරෙනවා සයින්ස් බොම්පින්.
ගරු ස්වාමීන් වහන්සේ එතකොට දැන් අඟුලිමාල කතාව බලද්දී මේ අඟුලිමාල වගේ එච්චර මෝඩ පුද්ගලෙක් කොහොමද ස්වාමීන් වහන්සේ ධර්මය අවබෝධ කරේ? ඒ කතාවෙන් පේනවනේ යා ටිකක් මෝඩ, කියන්නේ මෝඩ චරිතයක් කියලා නේද කතාවෙන්? අර ඇඟිලි කප කප එහෙම ඉතින් ගුරුවරයා ගැනත් අපිට හිතා ගන්න පුළුවන් ටිකක්. එතකොට ස්වාමීන් වහන්සේ එතන මොකද රහස? ඒ කියන්නේ දැන් අඟුලිමාල වගේ මෝඩ පුද්ගලෙක් ධර්ම අවබෝධ කරන්නේ නේද? එහෙම හිතෙන්නේ නැද ස්වාමීන් වහන්සේ?
කොහොමවත් හිතෙන්නේ නැහැ මහත්මයා.
ඇයි දැන් ඇඟිලි කපනවා කියන්නේ එහෙම ඉතින් මිනි මරමර ඉතින් ඒක ඉතින් හිතාගන්න පුළන්නේ චරිතේ නේද?
එහෙමයි. ඒක පාපී ක්‍රියාවක් නේ. ඇත්තටම ඒක මේ එහෙම බැලුවට පස්සේ නිකන් ඇත්තටම මෝඩයි වගේ තමයි පාපී ක්‍රියාවක් නේ. නමුත් එයාගේ හැකියාව බලන්න. ඇත්තටම මේ බාහිරින් බලනකොට මෝඩම තමයි ඒක නිසා. ලෝකයේත් එක බලනකොට ඇඟිලි කපන එක, මිනිස්සු මරන එක මෝඩම වැඩක් තමයි. හැබැයි යා ඒ කියන්නේ අඟුලි මාර කිරි කියන්නේ හිතමු ලෝ මේ තමන්ගේ කුසේ බිහිවෙච්ච දරුවා ඉඳද්දී බෝම්බයක් බැඳගෙන කුඩු කරවන්න තරම් හිතක් හදවන්න ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයෙක් කොයිතරම් ශක්තිමත් වෙනුද එයා මෝඩයෙක් කියන්න පුළුවන්. කරන කටයුත්ත අන්තිම අසාධාරණයි. හරිම මෝඩයි. මෝඩම තමයි, වැරදිම වැරදි. හැබැයි එයාගේ මේ හැකියාව තියෙන. ඒ හැකියාව අවභාවිතයකට පත් වෙලායි තිබුණේ. හැබැයි ඒ අවභාවිතය ස්වභාවිතයක් බවට පත් වුණා සත්පුරුෂයාගේ ආශ්‍රයෙන්. දැන් මේ ඔබතුමා කියපු තැන හරිම ලස්සනයි. මට මතක් වෙනවා මේ තේර ගාථාවක් තියෙනවා. තේර ගාථාවේ කියනවා මෝඩ උදවිය නුවණැත්ත වෙනවා කියලා කියනවා සත්පුරුෂයා ඇසුර නිසා. ලස්සන තේර ගාථාවක් තියෙනවා මට මතක නැහැ තැන. ඒ කියන්නේ නුවණ නැති උදවියත් නුවණ නැති පිරිසත් නුවණ තියෙන පිරිසක් බවට පත් වෙනවා කියලා කියනවා සත්පුරුෂ ආශ්‍රය හේතුයි. වාන එතකොට මෝඩය නුවණක් ගන්නෙන්නත් නුවණත් ඉතර වෙන්නත් බලපාන ලද ප්‍රධානම කාරණේ මොකක්ද? සත්පුරුෂ ආශ්‍රය.
ඔය එතන හරි ස්වාමීන් වහන්සේ දැන් බාන ගණිකාව එතකොට මම් පාරන හොරු ඒ වගේ අයත් මේ ඇත්තම ඇත්තම ඉතර උනාන් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නේද? ධර්ම කල්යාණ ධර්ම වලින්
හරියට හරි මහත්මිය හරියට හරි ඔබතුමා කියපු තැන ඒ සත්පුරුෂ ඇසුරක බලන්න විතරක් වටිනාකමක් තියෙනවද කියලානේ. අපි අර නිකමට අර චූටි කාලේ අහලා තියෙන කතාවකටත් අර ගිරව් දෙන්නේ කඳද පැත්තට වැටිලා නේද අර හුරු කණ්ඩ සත්පුරුෂ එකම අම්මගේ දරුවෝනේ නේද? කියන්නේ හරි පැත්තට වැටුණොත් කොච්චර වටිනවද? ඒ කියන්නේ මේ ඒක මේක පුදුම මේ පුදුම කාරණා. ඒකයි මෙතන මේ බාහිර කාරණයක් කිට්ටු කරලා තියෙන්නේ. අසත්පුරුෂයෝ සත්පුරුෂයෝ වෙන්නට සත්පුරුෂයන් නිතරවන්නට සත්පුරුෂ ඇසුරමයි උපකාර වන්නේ.
සොමනස එතකොට මේ සිද්ධිය සිද්ධියෙන් දකින්නවා කියන එක සොමනස අපිට මේ තේරුම් ගන්න අමාරු නේ ස්වාමීන් වහන්සේ. එතන ටිකක් පැහැදිලි කරලා දුන්නොත් ගොඩක් වටිනවා. ඒ කියන්නේ මේ සිද්ධියක් ගත්තාම ඒක එකෙන් දැක්කොත් ඉතර වෙනවා මේ මේ කියනවා කියන එක සොමනස කොහොමද අපි සාමාන්‍යයෙන් මේ භාෂා අර්ථයේ මුලින් අරගෙන ඊට පස්සේ අපි ප්‍රායෝගික පැත්තට ඒක සොමනස යොමු කරන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් එතකොට මොහොතින් මොහොත දකින්නවා වෙන එකත් ප්‍රායෝගික පැත්තට යවෙනවා වගේ එකක් වෙනවා ස්වාමීන් වහන්සේ නේද? ඒ කියන්නේ එතන කොහොමද අපි ගන්නවද ස්වාමීන් වහන්සේ එතන මේ ඒ කියන්නේ රැඳෙන්නේ නැතුව දෙයක් වෙන්නේ නැතුව කොහොමද අපි ඒක ප්‍රායෝගිකව එතන ගන්න ස්වාමීන් වහන්සේ තුල?
හොඳ ලස්සන ප්‍රශ්නයක් මහත්මිය. සිද්ධිය සිද්ධියෙන් වශයෙන් දකින්න නම් මුලින්ම මහත්මය සිද්ධිය සිද්ධියක් හැටියට හමු වෙන්නේ නැහැ. ආපහු හගන්න නැවත හගන්න සිද්ධිය සිද්ධියෙන් දැකීම තමයි විය යුක්ත. ඒ කියන්නේ සියලු සකස් වීම නෝනින් දකින්න කියන එක නෙවෙයි කියන්නේ සියලු සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන එක නෙවෙයි කියන්නේ. සිද්ධියක් කියන්නේ සකස් වීම ටික සංස්කාර කියන එක. සංස්කාර කියන කාරණය මහත්මයා අපිට කෙලින්ම විය යුත්තේ සංස්කාර දැකීම තමයි කියන්නේ සිද්ධිය සිද්ධිය හැටියට දකින්න. සිද්ධිය දෙයක් වුණොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. සිද්ධිය දෙයක් වෙලා දේ නැති කරන්න ගියොතින් තමයි ප්‍රශ්නේ. සිද්ධිය දෙයක් වුණොත් ප්‍රශ්නයක්. හැබැයි සිද්ධිය සිද්ධියෙන් දැක්ම වෙන්නේ මහත්මයා නුවණ නුවණ භාවිත වෙද්දී. සිද්ධිය සිද්ධියක් වෙන්නේ නුවණින් දකිද්දී. සිද්ධිය සිද්ධියක් වෙනවනේ සිද්ධිය සිද්ධියක් නම් නුවණින් දැකලා ඒක නතර වීමක් වෙන්නේ. එතන ඊතර වීමමයි මේ කියන්නේ. ඒක අනාත්ම දර්ශනය කියන තැන. අනාත්ම දර්ශනය. හැබැයි අපිට සිද්ධිය සිද්ධියෙන් දකින්න වෙන්නේ නැහැ. මේ ඉස්සෙල්ලා අපිට යමක් හැටියට තමයි ලැබෙන්නේ. මම එක මං පොඩ පොඩි උපමාවක් කියන්නම්කෝ. එතකොට ඩේසි මට මේ කුංචි වෙනවක් දෙන්න. හරි මෙහෙම කියන්නම්කෝ. ඔන්න මේ පොඩි උපමාවක් කියන්නම් මේ මට මගේ අත්දැකීමක් මම කියන්නම්කෝ. ඔන්න මේ පහුගිය දවසක මේ මම වැඩේ නාරන්නේ අපි පිණ්ඩපාතේ වැඩින්න ඕන ටිකක් පල්ලෙහාට. පල්ලෙහාට වැඩලා පිණ්ඩපාත ශාලාවක් තියෙනවා. මේ දවස්වල ටිකක් අපිකටත් වහිනවනේ. ඒ පොඩි පිණ්ඩපාත ශාලාවක් තියෙන එතනින් ආරණ්‍ය කන්ද මුදුනේ තියෙන්නේ. කන්ද පටන් ගන්න පටන් පාර පටන් ගන්නම හරි මේ එනකොට මේ මම වතුරත් එක දැක්කා. දැන් මේ සර්පේ කැදෙනවා. ඒ සර්පේ ඇදෙනු දැක්ක ගමන් මම ඉක්මනට කකුල ආපස්සට ගත්තා. බලනකොට එතන තියෙන්නේ මේ පස්සේ බලනකොට කකුල ඇදලා ගත්තනේ. ඇදලා ගන්නකොට මේක අර එස් අකුර හැඩයට වගේ තියෙන ටිකක් මහත මේ යකඩ කම්බියක්. ටිකක් දිගට තියෙන පේන්නේම සර්වේක් විදියට. මට මුලින්ම මට මුලින්ම හම්බ වෙන්නේ සර්පයා නෙවෙයි. සමායන කම්බිය නෙවෙයි. දඟර ගෙහිච්ච. හරියටම නිකන් මේ මොකද ඒක එන හේතුව ඊට කලින් දවසක මට සර්පෙක් අහු වුණා. අපි කාටත් ඒ අද්දකීම් තියෙනවා. අන්න අර පරණ මතකයෙන් ගෙනල්ලා තමයි මෙතනට ආදේශ කරේ. මුලින්ම සිද්ධියක් නෙවෙයි හම්බ වෙන්නේ ලැබීමක් හැටියටම. අපි මේ ලැබීම මොකද කියලා මම ටිකක් පස්සට ගිහිල්ලා බැලුව මොකන්ද. අන්න එහෙම බලනකොට දැන් මොකද්ද කතා සිද්ධිය ඇත්ත සිද්ධිය මොකද්ද? ඇත්ත සිද්ධිය සර්පයෙක් නෙවෙයි, ඇත්ත සිද්ධිය කම්බිය. අන්න සිද්ධිය සිද්ධියෙන් දැක්කනේ. අන්න මුලින්ම සිද්ධිය හැටියට නෙවෙයි හම්බ වෙන්නේ. මම තව කාරණයක් කියන්නම්කෝ. මම මට මේ සිද්ධ වෙච්ච මේ දැන් මේ පහුගිය සතියේ මම හිටියේ මේ මාතලේ අපේ ලොකු සයින්හන්සේ වැඩින ස්ථානේ. ඉතින් මේ වැඩට ඉන්නකොට ඒත් ඉන්නකොට ටිකක් ශාලාවක් උඩ වගේ මම හිටියේ. එහෙම ඉන්නකොට මගේ ඇස් ටිකක් දුරවලයි. උපැස්සුවලක් දැනට භාවිත කරන දුර පේන්නේ නැහැ. මේ දුර පේන්නේ නිසා ඈතින් මේ ස්ථානේ අලුත පැවිදි කරපු සයින්හන්සේ නමක් මේ අමදිනවා. ඒ අමදින තැන ඉතින් මං හිතුවා මේ උන්වහන්සේ ඉතින් පොඩ්ඩක් වැටෙනවා වැස්සේ අර ගුරු පාට සිවුරක් අපි අර පොරෝනේ සිවුරක් පොරෝගෙන මේ එහෙ ටිකක් අධික ටිකක් සීතලයි අර ඔළුවට දාන ආවරණයකුත් අයිස් කැප් එකක් වගේ දාන අමදිනවා. ඉතින් මම ඉතින් ටික වෙලාවක් ඉඳලා මම ටිකක් එහා මෙහා ඇවිදිමින් සක්මන් කරමින් වගේ හිටින්. තාටික වෙලාවක් යනකොට ආමතු ගන්න. තාටික වෙලාවක් හිටු පල්ලෙහාට බහිනකොට මේ ඒක අතු ගන්නවා. පල්ලෙහාටම බහැල බලනකොට මොකද වෙලා තිබුණේ මේ අලුතින් කුටි වගේක් ඉදි කරන්න අවශ්‍ය නිසා මේ ඒක කපල තියෙනවා මේ කොස් ගහ කොස් කොටේ අර අරටුව ටික ගුරු පාටයිනේ. ඒක හැඩය හරියටම මේ නිකන් සාමින්වහන්සේ නමක් වැඩ ඉන්නා වගේ හාමුදුරු නමක් වැඩ ඉන්න භික්ෂුව ඒ හැඩයමයි. අන්න බලන්න මට පූර්ණ නිගමනයක් පරණ පතකයක් තිබිලා තියෙනවා. මේ මෙතන මේ ඉන්නේ හාමුදුරු මේ භික්ෂුව සාමින්වහන්සේ නමක් ඉන්නේ වැඩ ඉන්නේ අමදිනවා. අන්න මට මුලින් සිද්ධිය හැටියටද හමුනේ නැහැ. මුලින් හමු වුණේ මුලින්ම මොකද්ද මේ දෙයක් හැටියට ලැබෙන්නේ. ඒක මගේ මුලාවක් නේ. අන්න ඊට පස්සේ දැන් මං ලං වෙනවා. දැන් මොන දැන් මගේ මම දැන් මේ නිකන් මං එතකොට ඒක දැකලා තියෙන සිද්ධිය දැකලා තියෙන මොකෙන්ද? මනසින්. මනසින් දැකලා තියෙන. මම එතනට ගිහිල්ලා බලනකොට මගේ සංකල්ප කොහොම ඇත්ත දකිද්දි මනසට ඉඳ නෑ ඇත්ත දකිද්දි. අන්න එතනට යනකොට සිද්ධිය සිද්ධි සිද්ධිය සිද්ධිය හැටියට දකින්න ඔබතුමා පාවිච්චි කරපු වචනේ. එතෙන්දී සිද්ධිය කියတဲ့ කියන්නේ සකස් වීමක් නෙමෙයි මොකක් හරි. ඒක ඒකින්ම දකිද්දි ඒකින්ම ඉතර වෙනවා.
ඒකත් මුලාවන්නේ ස්වාමීන් වහන්සේ නේද? පටලිය විදිහට දැකීම නේද හරිම දැකීම ස්වාමීන් වහන්සේ එතෙන්දී. ඒතකොට එතන වැරදි සංඥාවන්නේ තියෙන්නේ අපිට ඇත්ත සඤ්ඤා මිරිඟුවක් වෙනකොට එතකොට කොස් කොටේ පේන එක සහ අර ඉසල සර්පයා කොමාවට ගත් එක ඒකත් එතකොට එතන සඤ්ඤාව මිරිඟුවන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් පටවි එතකොට පටවි පටියක් දිහන නෙමෙයිද දකින්න ඕන ස්වාමීන් වහන්සේ.
ඔව් පටවිය මහත්මයා මේ ධර්මයේ දේශනා කරන්න කාටද? භාග්‍යතුන් වහන්සේ ඊතර වෙච්ච පිරිසකටද සත්‍ය අවබෝධ කරපු පිරිසකටද? එහෙම නැත්නම් ලෝකේ ජීවත් වෙන අයටද?
ජීවත් වෙන අයට සාමයි.
හරි ජීවත් වෙන අයට කොහොමද කියන්නේ? පටවිය කියලා ගන්නේ නැතුව. පටවිය හැටියට ගන්න කියලා කියන්නේ මේ කාටද? පටවිය හැටියට සකස් කරන්නේ ලෝකයට කියන්නේ. එහෙම නැත්නම් කියන්නේ විදියක් නෑ මේ වචන නෑනේ. ලෝකේට ලෝකේ වචන වලින් කියන්න වෙනවනේ. නැත්නම් කියන විදියක් නෑ ලෝකේට ලෝකේ වචන වලින් කියන්නේ ලෝකයෙන් ඉතර වෙන විදියට. දැන් මම මෙන්න මෙහෙම වචනයක් කියන්නම්කෝ. ඔබතුමා මේ විරල පාගල තියෙනවද?
දනසිකේ මේ කටහඬ කැඩි කැඩි යන්නේ මේ සිග්නල් මොදි
බලන්න නේ එනවද? දැන් එහෙනවද?
එහෙනව සෑම.
ඔබතුමා විරල පාගල තියෙනවද?
විරල එහෙම සෑම.
හරි. විරල කියන්නේ කොයි වටද?
විරල කියන්නේ වැලි වලින් සකස් එනක් ඊට මොහොත කියලා අපි හඳුන්වන දෙයක් වතුර තියෙන
විරල කියන්නේ වැලි වලටද?
නැස්
වතුර වලටද? කරදිය ජලයටද විරල කියන්නේ?
නැහැ සල්.
විරල කියන එකක් එතකොට නැද්ද?
තියෙනවා අපි අර කමියුනිකේෂන් පර්පස් අර කතා කරන්න. එකක් අපි හඳුනාගෙන තියෙනවා මෙහෙම එතනත් අර පටවියාපෝතේජෝ ඒ ධාතු වශයෙන් තියෙන දෙයක් අපි නමක්
කියලා. එච්චර නෑ. ඒ අපි පටවියාපෝතේජෝ ආයෝ දාන්න එපා මොනවද දාන්න එපා. එහෙනම් කෝඩ් දාන්න එපා උපමාවක් නේ මේක.
එහෙමයි සර්.
විරල කියන්නේ වැලි වලටද?
නෑ සර්.
එහෙමනම් අපිට මෙහි ඉඳගෙන තියෙන වැඩි පා ගන්න පුළුවන් නේද? මොකටද අච්චර දුර යන්නේ නේද? එහෙම නැත්නම් වතුර වලටද? එහෙමනම් ඉතින් අපිට ගෙදර ඉඳලා පා ගන්නත් පුළුවන් නේද?
සර් විරල කියන්නේ සංකල්පයක්.
ඇත්තම මේ සංකල්පයක් පා ගන්න පුළුවන්ද?
සංකල්පකින් පා ගන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ.
මම අහන්නේ ඔබතුමා ඇත්තරම ගිහින්දා ඔබතුමා ওই කොහේ හරි වෙරළ තීරයකට ගිහිල්ලා දැන් ඔබතුමා දැන් කොහෙද
ඉන්නේ? මම කාමරේ ඉන්නේ.
කාමරේ. හරි. ඔබතුමා දැන් එහෙනම් ඔබතුමා හිතාගෙන සංකල්පකින් පා ගන්න බලන්න වෙරළ.
පෑගුව ස්වාමීන් වහන්සේ.
ඇත්තරම පෑගුණාද? සත්‍යවාදීවම ඇත්තරම පෑගුණාද?
නෑ, සංකල්පයකින් සංකල්පයක් පෑගුණා වගේ වුණේ. හිතෙන්ම හදාගෙන හිතෙන්ම පෑගුවා වගේක් මම එතන දැත්තේ ස්වාමීන්
වහන්සේ. සත්‍යවාදීව පෑගුණේ නෑනේ. ඇත්තරම මම කියන්නේ දැන් අපි අධ්‍යක්ෂීමට ගිහිල්ලා මම මේ කියන්නේ මුහුදක් වෙරළා අහනට ගිහිල්ලා අන්න එතෙන්ද සංකල්පයකින් දැන් ආමරේ ඉඳගෙන මමත් පුටිනේ ඇත්තරම මට විමපා ගන්න පුළුවන් සත්‍යවාදී වුණොත් සත්‍යවාදීවම සංකල්පයකින් විරලපා ගන්න බෑනේ.
එහෙමයි ස්වාමී. සංකල්පකින් බෑ. අපි
නෑ සංකල්පකින් පා ගන්නත් බෑ. අන්න ඔතන තමයි මහත්මයා අද ගොඩාක් ওই ධර්ම දේශනා ඇහෙනවා මාත් නිකමට වගේ ඇහුවා ගොඩාක් දෙනා මේක සංකල්පයන්නේ සංකල්පයන්නේ සහතන් වහන්සේලා හෝ ගාන වැහි වහින ওই සංකල්ප කතන්දරින් ඔය සංකල්ප කතාවෙන් මහත්මයා මේ විඥානවාදයට තල්ලු කරන්නේ ධර්මයේ.
එහෙමයි සරණ.
ඒ කියන්නේ පිරිසක් භෞතිකවාදයට තල්ලු කරනවා තවත් පිරිසක් සංකල්ප සංකල්පයක් කියලා විඥානවාදයට තල්ලු කරනවා. එහෙම වෙනවා. ඒක වැරද්දක් නෙවෙයි. ඉතින් නමුත් නිවැරද්ද නෙවෙයිනේ.
ඒ දෙපැත්තටම අහු නොවී ස්වාමිනේ කොහොමද මේ ධර්මය අර අසලෝමෙන් දකින්න වගේ දකින්න අපි
දකින් අන්න ඒක තමයි මහත්මයා මේ ඉන්න මේකට දැන් අපි මෙන්න මෙහෙම දැන් අපි ඔය ගත්ත උපමාවක් නේ. දැන් සමහර අය උපමාව ධර්මයේ කරගන්නවා. එහෙමත් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ එහෙම ප්‍රශ්නත් තියෙනවා. දැන් විරල කියලා ගමුකෝ. දැන් විරල කියන්නේ මේ උපමාව හඳ උපමාවෙම සීමා වෙන උන එහෙම නැත්නම් හරි ප්‍රශ්නයක්
වෙනවා. ඔව් එහෙමයි.
විරල කියන්නේ වැලි නෙවෙයිනේ.
නෙමෙයි. ඔව්.
වතුරත් නෙවෙයිනේ.
එහෙමයි සම්.
වැලිත් නෙවෙයි වතුරත් නෙමෙයි.
නෙමෙයි සංකල්පිකුත් නෙමෙයි ප්‍රඥප්තියකුත් නෙමෙයි සම්.
වැලි දැන් අපි කියමු මෙහෙම. නෙමෙයි මෙහෙමයි මහත්මයා මේකෙන් මේ උපමාවක් හරි කාරණයක් හරි දුන්නට පස්සේ ඕක මෙහෙම වෙන්නේ නැහැ කියලා පැත්තකින් කියවීම නෙවෙයි ඇත්තටම වෙන්න ඕන.
එහෙමයි.
අපි ගොඩාක් දුරට මෙන්න මෙහෙම දෙයක් කරගන්නවා. මැප් එකේ දැනුම අරගන්නවා යන්නේ නැහැ. එක්කෝ දැනුම නැහැ යනවා. මොකද වෙන්නේ? අපිට ගමනාන්තයට යන්න පුළුවන්ද?
යන්න බෑ සෝ.
මැප් එකේ දැනුම ඕනිමයි ගමන යන්න. හැබැයි මැප් එකේ දැනුම නැත් තියාගෙන යන්නේ නැත්නම් එයා යන්නේ නැහැ.
ආ එමස්.
උපමාවක් හරිය උදාහරණයක් හරිය ධම්මකාරණයක් හරිය ඇත්තටම දෙන්නේ මොකටද? ඒකෙන් අපේ ජීවිතේ එන කාරණා මේ විචක්ෂණයක් කරන්න ධර්මයේ දෙන්නේ ඇතුලින් උපද්දවන්න. අපි අර නිගමනයකට යවෙන පැත්ත වැඩි මහත්මයා. ගමනයකට ගියපු ගමන් වහනෝ.
ආ එමසර.
අනේ වැරද්ද වෙනවා මහත්මයා. දැන් අපි ආපහු හිටපු තැනට ආවදී
අපි ආයෙත් ආයෙත් එතන අපි අර්ථය ගන්න කොහොමද නේද?
අන්න හරි මහත්මයා. ගොඩක් නිවැරදි එතන. අන්න දැන් අපි මෙහිම ගත්ත තින් මහත්මයා දැන් අපි වෙරළ කියලා කියුවට පස්සේ වැලිත් නෙවෙයි වතුරත් නෙවෙයි දැන්සේ වැලි නැතුව වෙරළ කතා කරන්නත්
බෑ
වතුර නැතුව කතා කරන්නත් බෑ. හැබැයි ඔය දෙකම වෙරළක් නෙවෙයි. වෙරළක් කියලා ගන්න නැත්තිත් නෑ.
යම් විද්‍යාමාන වීමකුත් තියෙනවා නේද ස්වාමීන්
වහන්සේ? විද්‍යාමාන වීමකුත් තියෙනවා. ව්‍යවහාරයේ කිස්මතුකුත් තියෙනවා. හැබැයි වෙරළ කියන ව්‍යවහාරය නෑ කියන්න බෑ. දැන් ගොඩාක් කියන්නේ වෙරළ කියන එකක් නෑ කියනවා කියන එකටයි යන්නේ.
ආව් ඒක තග්ගල යමනවා නේද විඤ්ඤාණ පැත්තට.
නාමයෙන් නෑ කියලා නැහැ කියන පැත්තට යනවා. නෑ කිව්වොත් දේසීන විරලක් නෑ. හැබැයි සත්‍යවාදීව නෑ කියන්න බෑ. මොකද පාග ඉද්දී යහන්නේ ප්‍රශ්නි.
ආ ඒ පාග ඉද්දීනේ සරණස් හරියට.
අන්න ඒකනේ. ගොඩාක් දෙනෙක් කරන්නේ මහත්මයා මේ විරලක් නෑ කියලා මේ විරල ඉඳගෙන නෑ කියලා කියනවා. එහෙම වෙන්නේ. එහෙම වුණොත් නාස්තිකවාදයට යනවා. නැත්නම් නැහැ කියන එකට. ඇති දේ නැහැ කියන එකට. නැහැ වෙන්නත් බෑ. හැබැයි ලෝකෙ මට්ටමේ ඉස්සෙල්ලා තියෙනවා කියන පැත්තට යනවා නැත්නම් අපි අර උච්චිද්දටි විනස්සති කියලා එකක් එන්නේ. තියෙන දේ නැති වෙනවා කියන තැනට යනවා. නැහැම කියලා පූර්ණ නිගමනකින් අන්න උච්චේදයකට යනවා. ඒක භයානකයි. ඒක භාග්‍යවතුන් වහන්සේ කියන්නේ පාපදිත්ති. පාප දෘෂ්ටියක් කියලා කියන්නේ.
වෙරලක් තියෙනවා නම් එහෙනම් මෙසේ වෙරල ඒ කියන්නේ කොහොමද වෙරලක් ලැබෙන්නේ? ඒ එහෙමද හිතන්න ඕනේ?
අනේ වෙරල මේ වෙරල කියලා කියන්න පුළුවන්ද?
මෙසේ වෙරල.
අන්න හරි. ඔබතුමා අන්න ලස්සනට වචන. මේ වෙරල කියලා පෙන්නුවොත් මේ වෙරල කියලා පෙන්නුවොත් පෙන්වන්නේ වැලි.
ඔව් එතකොට භෞතික පැත්තට යනවා සමහරවිට.
අන්න හරි. මේ කියලා හරියට හරි හරියට හරි. මේ කියලා පෙන්නුවොත් පෙන්වන්නේ වතුර භෞතික පැත්තකට යනවා. මම මේ කියන්නේ භෞතිකේ නෑ කියන්නේ යනවා කියන එක නෙමෙයි අපිට භෞතිකත්
ලෝකෙට අහුවෙනවා. නොදැනීම ලෝකෙට අහුවෙනවා.
ඔව් මේ උපමාවේ හැටියට පෙන්නුවොත් මේ කියලා වැලි හෝ උපමාවේ හැටියට මේ කියලා පෙන්වන්නේ නේ වතුර. හැබැයි සත්‍යවාදීව වෙරලක් නෑ කියන්නත් බෑ. පහක පහින්ද.
එහෙමයි.
මේ වෙරල කියලා හොයාගෙන නෑ කියන්න බෑ. හැබැයි මෙසේ කියලා නේද කියන්නේ වෙන්නේ.
ඔව්.
උපමාවේ හැටියට අන්න උපමාවේ හැටියට ගත්තොත් දැන් ඇත්තටම ওই උපමාව ගත්ත මහත්මිය දැන් අපි පටවිය ගැන හෙව්වනේ.
එහෙමස්. මෙසේ පටවිය.
අන්න පටවිය කියන්නේ තද ගතිය. ගතිය. තද දේ නෙවෙයි.
තද
ගතිය. ගතිය. දැන් මම මේ වෙලාවේ පොළව නම් පැහැගිලා තියෙන්නේ දැන් පොළවට කියන්නේ නැහැ පටවිය කියලා. ඒ කියන්නේ මහා ඒ පෘථුවියනේ. කපුලට නෙවෙයි කියන්නේ.
තද ගතිය.
තද ගතිය. අන්නේ ගතිය. ඔන්න ඔය ගතියට ආවට පස්සේ මහත්මයා ගොඩාක් දෙනෙස් මෙන්න මේකම දැන් මම ගන්නම්කෝ මෙන්න මේම කාරණය.
සමහරවිට ගතියට ආවම පස්සේ තමයි විමසීම යෙදෙන්නත් උනේ ඒ මොහොතේම නේද? නැත්තම් පස්සේ කපුල අරගෙන නෙමෙයිනේ ඒ ගතිය තියද්දිම අර වෙරළ
පාරේ
ඔව්
හරියට හරි හරියට හරි
ගරු ස්වාමීන් වහන්සේ උතන්ට මේ කිසිම දවසක වෙරළක් දැකපු නැති වෙරළක් ගැන දන්නේ නැති ළමයි කණ්ඩායමක් ගෙනාවා. එතකොට ඒගොල්ලන්ටත් ඕක වෙරළක්මද?
ඒක ප්‍රශ්නේ ඉක්මෝයි.
මම උපමාවක් ගත්ත මහත්මයා කාරණයක් පැහැදිලි කරන්න. දැන් සිද්ධ වෙන්නේ මූලික සාරණය පැහැදිලි කරන්න උපමාවක් ගත්ත. දැන් උපමාව පැහැදිලි කරන තමයි උපමාවක් ගන්න වෙනවා වගේ.
උපමාව
ඉක්මවන්නේ. හරි.
කමක් නැහැ. අපි දෙන්නම මං කියපු දේ නෙවෙයි දෙන්නම ගත්තේ. දැන් ස්වාමීන් වහන්සේ අර ඉස්සල්ලාම කිව්වන කම්බිය දැන් ස්වාමීන් වහන්සේ කම්බිය දැක්ක සර්පෙක් වගේ අර ගහස් කොටේ දැක්ක ස්වාමීන් වහන්සේ නමක් වගේ. එතකොට ඒක එහෙම වුණේ මොකද අර කලින් තාදත්ත අද්දත්තේ තමයි සර්පයා
මට අවස්ථාව දෙන්න පොඩ්ඩක්. හරි මේ ඔබතුමා මේ උපමාව ගමුකෝ මේ කම්බිය පැත්තකින් තියෙන දන්නේම නැති කණ්ඩායමක් ආව කියමු. එහෙම නේද කිව්වේ? ඒතනින් කිව්වොත් මට ටිකක් පහසුයි. මගේ පහසුයි. දන්නේම නැති කණ්ඩායමක් ආවේ නැති වුණොත් විරල එතන ඉඳලා කියන්න කොහොතුමාගේ ප්‍රශ්නේ හැවතින් ලේසි.
ඔව් ඒ කියන්නේ මේ අර කලින් ස්වාමීන් වහන්සේ කම්බිය සහ ගස්කොටේ අද්දත්තේ දාගත්තින්ද ඒ දෙක හම්බුණා. මම කියන්නේ මේගොල්ලන්ගේ අද්දත්තේ විරලක් කිසි දවසක ලැබිලම නැහැ. නමුත් මලුත් මුළු සමාජයේ සහ ස්වාමීන් වහන්සේ සහ ක්‍රිසන්ත දෙන්නට විරලක් තියෙනවා උතන. එතකොට විරලක් හම්බ වෙනවා. නමුත් අරි වෙරලක් අද්දත්තේ නැති කණ්ඩායමකට ඒකේ වෙරළෙම ඉන්නවා. ඒගොල්ලන්ට වෙරලක් හම්බ වෙයි.
එයාලට නම නොදන්නවා වුණාට නෑ. දැන් ඔබතුමා කියපු විදිහට සාමින් වහන්සේටයි ක්‍රිෂාන්ත මහත්මයාටයි වෙරළ කියලා
අද්දත්තේ
නමක් හම්බ වෙනවා.
හැබැයි හම්බෙන්නේ අද්දත්ත
කියන විදිහට නේ. අද්දත්ත කතාවකුත් අපි වැත්තකින් තියමුකෝ. උපමාවනේ දැන් කියන්නේ.
අජත්ත කතාව නැත්තම් මේකද ධර්මයට ගැළපෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේනේ. දැන් අපිට ඕනේ අර ස්වාමීන් වහන්සේ කලින් කිව්වා වගේ මේ පත්නාවන්ත කණ්ඩායමක් ඉස්සුරු කරගෙන මෙතන ඉතර වීම සඳහා යන ගමන කරන මේ සැරසෙන්නේ. ඒතර ප්‍රඥාවන්ත කණ්ඩායමට අවශ්‍ය වෙන්නේ ඊටත් වැඩි ඉහළ ප්‍රඥාවන්ත වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි මෙතනට අපි ගත යුත්තේ. ඊතර වෙන්න නම්
හොඳයි මහත්මයා, ඔන්න ඔබතුමා කියන විදිහට කවදාවත් නාම මාත්‍ර ව්‍යවහාර අධිවචන හා නිරුක්තිපත නොදන්නා වූ පිරිසක් එනවා. ඒ අයට ඔය වෙරළට එනවා. වෙරළට ආවට පස්සේ සමාජ ව්‍යවහාරයෙන් භාෂා ව්‍යවහාරයෙන් ඥානනය නොකරන්නා වූ නමක් නොදාපු පිරිසක් තමයි ඔබතුමා දත්ත උපමා හැටියට එක්කගෙන එන්නේ. ඒ එක්කගෙන ආපු පිරිසට සමාජයේ සිංහල, ද්‍රවිඩ, ඉංග්‍රීසි ආදී සම්මතයෙන් දාපු දේවල් නැති වුණාට ඒ ළමයි කණ්ඩායමට වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන විදියට අන්න ඒ නම් කිරීම ඒ අයට තියෙනවා. ඒ නිසා ඒ අයට ඒක නාමයක් හෙවත් ව්‍යවහාරයක් බවට පත් වෙනවා. ඒකෙන් ඒ අයට ඒකෙන් ඒ භවින් ඒ අයට අත්දැකීමක් වෙනවා. අනේ අත්දැකීම පිරිසිදු දැක්කට පස්සේ ඊතර වීම සාක්ෂාත් වෙනවා මහත්මයා.
ඔව් දැන් සෝනාති පංචස්කන්ධ ක්‍රියාවලිය සමුදේ සහ නිරෝධේ තමයි ස්වාමීන් වහන්සේ පෙන්වුවේ.
මම කිව්වේ මේ නම් කිරීම කියන පැත්තෙන්.
ඔව් කියන්නේ වේදනා සංඥා සංකාර වගේ ඉන්නේ ගත්තේ ඒ අර්ථ දැක්වීම මත. ඒක පංචස්කන්ධ ක්‍රියාවලිය තුල සමුදයක්
සිදු නාමය කියන පැත්තෙන් මහත්මයා.
ඒක ස්කන්ධ මට්ටමේ මූලික ස්කන්ධ මට්ටමේ ස්වාමීන් වහන්සේ
ගත්තේ. ස්වාමීන් වහන්සේ නාමය කියලා ගත්ත තැනම වේදනා සංඥා සංකාරනේ.
නාමයේ කියලා පෙන්වන්නේ මහත්මයා වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන පහ. උපුටා ගැනීම සංයුක්තනිකාය දෙක විභංග සූත්‍රයේ තියෙනවා.
ඔව් සන් එකඟ.
හරි.
ඔව් එතෙන්ට ඒ කියන්නේ අපි වෙරළක් දකින්ද සිදුවේ යුතු ක්‍රියාදාමය සමුදේ ක්‍රියාවලිය. ඒ කියන්නේ සමුදේ කියන්නේ එතකොට අනිත්‍ය ධර්මීය වගේ වුණත් අපිට ගන්න පුළුවන් සවනවා සතන සමුදේ කියන්නේ. ඔව් එතකොට සවනත් එතකොට බෙරල කොහොමද උතන දැන් අපි නිර්මාණය කරගන්නේ?
ඔව් ඊරවා සවනස වෙනවා සර්. මට හිතුණා පොඩක් මෙතෙන්ට විදිහත් දෙන්න කියලා. සවන සාපාරක් නේ. කලින්ම ගත්ත උදාහරණය විරලක් කොහොමද විරලක් වුණේ කියන එක නැත්නම් විරල කියන්නේ ඒකට සීමා කරලා අපි කතා කරමුද නැත්නම් අපි අර දෙකින් දෙකට වෙන වෙන පැති වලට යොත් එහෙම ඒ මූලිකව අපි කතා කරපු දෙන්නේ මගහැරලා යනවා වගේ සෝනියද ලස්සන්ට පැහැදිලි කරගෙන ආවා. දැන් විරල කියන්නේ වැඩිද විරල කියන්නේ වතුරද කියන වගේ ප්‍රශ්න කරමින් ඒකාර එතන විරලයේ කියන අත්දැකීම පිළිබඳව පැහැදිලි කිරීමක් කරගෙන ආව උන්ට එතනින් අපි කතා කරොත් හොඳයි කියලා හිතනවා.
ඔව් එතකොට මහත්තයා දැන් මේ එකකවත් විරල නැහැනේ. දැන් ඔබතුමා අදක් අහන්නේ
පොඩක් ඉන්න ඔබතුමා නිගමනයකට ඇවිල්ලා එකකවත් විරල නැහැ කියලා. දැන් මේ ස්වයං වහන්සේට පැහැදිලි කරන්න දෙමු මොකද්ද මේ කියන්න හදන්නේ කියලා.
නෑ නිගමනයකට ආවේ නෑ. විරලක් නැහැ කියෝ තියනවා කියලා නිගමනයකට නෑ තාම.
හොඳයි අපි සාමාන්‍යයෙන් ඔන්න මට වතුර තිබහ වුණාට පස්සේ මම ලිඳක් හාරන්න ඕනේ. ඒ ලිඳ හාරනකොට ටික දුරක් හාරනකොට වතුර නැති වුණාට පස්සේ මෙතන වතුර නැති නිසා මං තව තැනකින් චුට්ටක් හාරනවා. ඒකෙත් ටිකක් හාරවල මෙතන නෑ වගේ කියනොත් තව තැනකින් හාරනවා. එතනත් නෑ. බලන් යනකොට වලවල් ටිකක් තමයි වටේට හාරලා තියෙන වතුර හම්බ වෙන්නේ නෑ. එතකොට අපි එක තැනක් ඊ වතුර තියෙනවා කියලා ඊ තැන ගහක් හරි තියෙන තැනකින් හැරුවොත් ටිකක් හාරනකොට වතුර නෑ. තා ටිකක් හාරනකොට වතුර නෑ පස් ගොඩක්. තා ටිකක් හාරනකොට නෑ පස් ටිකක්. එක කාරණයක් ඔස්සේම මේ අපි පුංචි තැනකින් වෙන්න පුළුවන්. ඒක ඔස්සේ සිසාරා ගියොත් අර වලවල් ගොඩක් වටේට හාරලා වෙන මහන්සියයි එක තැනක් එක කාරණයක් ඔස්සේ මේ හාරලා අපිට වතුර ගන්න පුළුවන් නම් යාන්ට විපාචයේ සංසිඳව ගන්න පුළුවන්. දක්ෂයෙක් නම් වටේටම ඩිං හාරලා ගොඩාක් දෙනකොට වතුර දෙන්න පුළුවන්. ඉතින් අරමුණ විපාචයේ සංසිඳව ගැනීම නිසා අපි අර මේ පුංචි තැනකින් පටන්ගෙන ගියොත් අපිට හරි ලේසි වෙයි. එහෙම නැත්නම් අපි හුදෙක් හුදු වචන සංග්‍රාමයක විතරක් හිර වෙලා මේ මූලික කාරණය වැහිලා ගියොත් අපිට මේ කන්ද මේ වැඩේ ගොඩින් තියාගන්න බැරි වෙයි. ඇතැම් විට කෙනෙකුට පුළුවන් වේවි. එහෙම කියනවානේ. ඉතින් මම කල්පනා කළේ දැන් අපි සිහිපත් කරගෙන ආවේ මේ මොකද්ද
වෙරළ
වෙරළ කියලානේ නේද? වෙරළ කියලා ව්‍යවහාරිනේ. දැන් එතනට උපමාවකට අපි කවදාවත් කිසියම් වෙලාවකවත් ඒක උපමාවක් අරගෙන ඒ ඔස්සේ විචක්ෂණය කිසිමතු කරගෙන යනවා මිසක ඒ උපමාව කොහෙත්ම දහම් කරුණුවලට ගන්නම හොඳ නැහැ. හැබැයි ඒක උපමාව තනින් ඒක ලියලා විසඳලා ඒක ඉවර කරනවා. ඊට පස්සේ මේ පැත්තට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට ගොඩාක් දේවල් අත්දැකීම් දාලා කතා කරගෙන යන්න පුළුවන්. දැන් ඇත්තටම මම මේ උපමාව ගැන තමයි කතා කරගෙන ආවේ. ඉතින්
සෝනාසෝතන වෙරළ කියන්නේ සංඥාව කියලා ගන්න බැරිද?
අපි මහත්මයා වෙරළ කියන ඉස්සෙල්ලා මම ඔබතුමාට කරුණු ටිකක් කියලා ඉන්නම්කෝ. වචන තුනක් කියන්නම්කෝ. ධර්මීය කියලා එකක් තියෙනවා. ජීවිත උදාහරණ කියලා තව එකක් තියෙනවා. උපමා කියලා තව එකක් තියෙනවා. ධර්මීය හදාරන්නේ. ඒ කාරණේ පැහැදිලිද මහත්මයා?
සෝසන් වන්ස්
හරි මහත්මයා, උපමාව කියන්නේ උදාහරණය නෙමෙයි. උදාහරණය කියන්නේ ධර්මය නෙවෙයි. එනිසා වෙරළ කියන්නේ උපමාවක්, සංඥාවාදී වචන උදාහරණයක් හැටියට ගන්නත් පුළුවන්. ධර්මය හැටියට භාග්‍යතුන් වහන්සේගේ පැත්තෙන් විස්තර කිරීමේ හැටියට ධර්මය හැටියට ගන්නත් පුළුවන්. ඒ නිසා මේ වෙරළ කියලා කියන්නේ උපමාව කියන තැනින් විතරයි. ඒක يعني නැත්තම් අපිට වරදිනව මහත්මයා. يعني උපමාව කියන්නේ එකක්, උදාහරණේ කියන්නේ තව එකක්. ඒ වගේම ධර්මීය කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන එක තවත් පැත්තක්. එහෙම නැතුනොත් අපි මේ වගේ වෙනවා. අපි දැන් කෑම උයද්දී බත් වෙනම උයනවා. ඊට පස්සේ ව්‍යංජන වෙනම වෙනවා. දැන් අපිට ආප්ප හදනකොට ආප්ප හදන්නේ එක විදියකට. අපි උඳු පිටි දාන්නේ නෑනේ. උඳු වඩේ හදනකොට උඳු පිටි දාලා හදන්නේ. ඒව අපි මුලින් කරන්නේ වෙන වෙනම තමයි උයාගන්නේ. හරිද? අපි වෙන වෙනම උයා ගන්නවා. හැබැයි අපි කෑම කනකොට අනාගෙන කමු නේද? අපි තාම කෑම කන තැන නෙවෙයි නේද? අපි තාම මේක හදාගන්න තැනින්නේ. එනිසා උඩු වැඩේ හදනකොට උඩු වැඩේට විතරක් දානෙව දාමු. මේ ඊට පස්සේ වත්තු වෙනකොට වත් එකට උඩු පිටි නොදායිමු. ඒ වගේම මේ සාමුණු හරි හදනවා නම් පබඩම් හදනකොට තෙලෙන් බදිමු, කිරට නොහදමු. පපඩම් හොදි කන්නේ නැණි අපි. හැබැයි අපි ඔක්කොම හදාගත්තට පස්සේ අනාගෙන භුක්ති විඳිමු. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ඒ නිසා අපි දැන් උපමාව උපමාව සේන් ගමු, උදාහරණේ උදාහරණේ හැටියට ගමු, ධර්මකාරයේ කාරණේ ධර්මකාරණේ හැටියට ගනිමු. එතකොට අපි කොන්නක ඉඳලා මේක දිහාගෙන නොගියතින් අපි ඔක්කොතම ටිකක් අමාරු වෙනවා මේ වැඩේ. ඒ නිසා මේ නේද අපි
ස්වාමීන් වහන්සේ ඉතා ලස්සනට පෙන්වුවා අර යකඩ කම්බියේදී සර්පය දැකීමත් මේ කොස් කොටේදී ස්වාමීන් වහන්සේ දැක්ක එකත් ඉතා ලස්සන උපමා දෙකක්. ඒක කියන්නේ මේ අපි දකින්නේ හැම විටම අජත්තේ අපි තිබ්බේදී. ඒතර වෙරළ කියලත් මේ වෙරළ කියලා ගන්න ඔක්කොමලම තමුන්ගේ තියෙන අජත්තේ තමයි වෙරළ කියලා ගත්තේ. අර උපමා දෙකටත් ඒක සමානයි. දැන් අපිට ඕනේ මෙතන වාද විවාදයක් නෙවෙයි, යම්කිසි දූවිලි කැටෙන් හරි ධර්මයේ මතු කර ගැනීමේ හැකියාව තියෙන කණ්ඩායමක් ඉන්නේ. හොඳයි ගරුසයන් වහන්.
හොඳයි, ඔබතුමා අජත්තේ කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද?
අජත්තේ කියන්නේ ස්වයං මාත්‍ය. දැන් අපි මේ අපේ මනසේ ස්වයං මාත්‍ය ඉපදෙනකොට මොනවද තියෙන දේ? මේ දැන් අපි දන්නේ ටික ඔක්කොම අපේ මනසේ තියෙන දැද්ද?
මහත්මයා අජත්තේ කියලා දැන් ඔබතුමා කියවනේ මේ ඔක්කොම අජත්තේ ගන්නවා කියලා. අජත්තේ කියන එකේ අදහස වගේ ඔබතුමා තේරුම් කොහොමද අරගෙන තියෙන්නේ?
ඔය කියන්නේ දැන් අපි මයි ළඟ තියෙන ඔක්කොම තියෙන්නේ ඒ අජත්තේ මම අපට පරිසරයෙන් දාගත්තේ. දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් පාඩම් වලින් පොත්පත් වලින් ටීවී එකෙන් විශ්වවිද්‍යාල දැනුම අර ඔක්කොම ටික තියෙන්නේ මේ මම මනසට දාගත්ත දේවල් ටික සියල්ලම අජත්තේ කියලා ගත්ත ස්වභාවය එතන
වර්ග තියෙක. ඒ ඔක්කොටම කියන්නේ මහත්මයා සංකල්ප කියලා. අජත්තේ කියන්නේ ආධ්‍යාත්මී කියන එක. ඔබතුමා එතකොට අජත්තේ කියලා අදහස් කරේ කොයිබද?
ඔව්. ඒ කියන්නේ දැන් වචන දෙක ගන්න නැතුව අපි හිතමු මේ අපි දැන් මනසට දාගෙන තියෙන සියල්ලම තමයි අපි නැවත වමාර බලන්නේ කියලා.
හරි.
ඒ කියන්නේ පෙර මතකේ.
ඔව්. කියන්නේ වෙරළ කියලා වෙරළ දාගත්ත කෙනාට විතරයි වෙරළ ලම්බු.
හරි. දැන් ඒකනේ දැන් අපි ජීවත් වෙන්නේ නේද? ඒකනේ අපි ජීවත් වීමේ වැරද්දනේ නේද?
පෙරමතක
සංකල්ප ඒ ටික ඔක්කොම දාගත්ත නිසානේ අපිට මේ වැරදිලා තියෙන්නේ නේ.
ඔව් ඒව එකක්වත් එතකොට මේ
පරණේවනේවා.
එතකොට මේ ඒකක්වත් නේ. ඔව් ඒව එකක්වත් සම්ධර්මේ නෙවෙයි. ඒව සසර යන නේ.
අන්න හරි. පරණ මතක ටික එහෙමම නැවත නැවත අරගෙන යනවනේ. ඒවා අතීතේවනේ නේද? හරි. ඒවනේ අපි දැන්
ප්‍රායෝගිකව බෙරලවත් මොකක්වත් තෝරි නෑ. ඔව් සෝනවත් අපි බෙරලවල් මොකක්වත් අයින් කරලා දැන් ඔතන විතරක් ගමු.
හා හරි. දැන් ඔබතුමා පරණ මොනවත් මතක ගන්නේ නැතුව මේ එතන විතරක් ගමුකෝ. දැන් ඔබතුමා කියාගෙන ආපු විදිහට පරණ මතක මොකෝ ඒ ඔක්කොම තියෙනව නම් දැන් මම ප්‍රායෝගික අවස්ථාවේ නෑනේ නේ.
ඔව් සර්.
අන්න හරි. ඒ කියන්නේ පරණ මතක මොනවත් කියදෙන්නේ නැත්තම් පරණ ඒව එකතු වුණොතින් එහෙම නැත්තම් පරණ මතක ඔක්කොම සංකල්ප ඔක්කොම ගමු අතීතය. අපි අතීතයේ බරක් පැත්තකින් තියමු. අනාගතේ ගැන හිතන දේවල් කොහොම පැත්තකින් තියමු. එතකොට මේ ප්‍රශ්නේ එන්නේ නේද? දැන් මේ ප්‍රායෝගික අවස්ථාව ගමින් දැන් ඔබතුමාට මේ මොන හරි ඉස්සරහා පේනවද?
තවසන්
මොකද්ද පේන්නේ?
අර විරල දැක්ක වගේ තමයි පේන්නේ.
ඒ ඔබතුමන් කිව්වා වගේ විරල දැක්ක වගේ මොකක්වත් ඒව ගන්නෙත් නැතුව
ඕක අපි දෙන්න කලින් මේ සාකච්ඡා කරපු එකක් ඉස්සර
එහෙනම් ඉතින් සාකච්ඡා නොකරයු.
හරි, ඒකෙම තමයි එන්න තියෙන්නේ. ඔව්, ඒකම තමයි එන්නත් තියෙන්නේ. හරි.
හා හරි. දැන් ඔබතුමාට ෆෝන් එක පේනවා කිව්වනේ නේද? හරි. දැන් ඔබතුමා කියවනේ ෆෝන් එක පේනවනේ. හරි, ඔබතුමාගේ අර කලින් මතක් කරා වගේ අතීත සංකල්ප හරි මතක හරි මොනවත් නොදා ඔය ෆෝන් එක කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරන්නකෝ.
බෑ, එහෙම විග්‍රහ කරන්න තත්ත්වයක්
නැහැ. බෑනේ, කොහොමවත් බෑනේ විස්තර කරන්න නේද? ඒ වගේම ෆෝන් එකක් නැහැ කියන්නත් පුළුවන්ද?
ඔව්, නැහැ කියන්නත් බෑ. තියෙනවා කියන්නත් බෑ.
හරි, තියෙනවා කියන්නත් බෑ, නැහැ කියන්නත් බෑ. එහෙනම් ඔන්න ඔය වගේ ඔයක ෆෝන් එක එළියේ තියෙන බාහිර තියෙන එක දෙයක් නේ කිව්වේ නේද? ආන් මේ වගේ ඔබතුමාට පෙනෙද්දි පෙනීම කියන්නේ මොකද්ද? හිතර දැන් කියන අර විදිහට එක එක විදිහට විචක්ෂණයයි කරන්න ඕන මහත්මිය. නෑ කියලා උත්තරයක් තියෙනවා කියලා හෝ නෑ හෝ කියලා උත්තරයක් දීපු ගමන්ම වෙන වැරද්ද තමයි සිද්ධ වෙන වැරද්ද තමයි මහත්මිය. එක්කෝ සංකල්ප දාන්නේතෝ ෆෝන් එකක් තියෙනවා කියන්නත් බෑ. එහෙනම් ෆෝන් 100%ක්ම එහෙම කතාවක් වෙන්නේත් නෑනේ. හරි, ඊට පස්සේ ෆෝන් එකක් නැහැ කියන්නත් බෑ කතා කරන්නේ. ඒක එතනම පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද?
ඔව්,
එතනම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දැන් ෆෝන් එකක් තියෙනවා කියන්නත් බෑ ෆෝන් එකක් නැහැ කියන්නත් බෑනේ. හැබැයි තියෙනවා කියන්නත් බැරි නැහැ කියන්නත් බැරි මොකද්ද නමක් ගමක් කියාගන්න බැරි තත්වයක ඉස්මතු වීමක් තියෙනවා නේද? මං හැවේ මේ එහෙම තියෙනවා කියන්නත් බැරි නැහැ කියලා කියන්නත් බැරි තත්වයක් තියෙනව නේද එතන?
එතනට අපි එන්නේ කොහොමද?
අර විදියට විචක්ෂණය කරන්න ඕන. නිකන් එන්නේ නෑ මහත්මයා. අර විදියට විචක්ෂණය කරන්න ඕන.
සනසට ඕකටද ඔය අනිත්‍ය දර්ශනය කියන්නේ?
නෑ නෑ නෑ, අනිත්‍ය දර්ශනය කියන්නේ එකට නෙවෙයි. දැන් අපි හිතමු දැන් ඔය ඔබතුමාට මොනව හරි පේනවනේ.
ඔකේ කියලා දරුණත් අපිට ඔක අනිත්‍ය දර්ශනය කියලා දැම්මොත් මොකද තියෙන්නේ වැරදි සනවත්?
එහෙම දැවොත් ගිහිල්ලා මේ නැහැ එහෙම මේ අරූප තලයක වගේ ගිහිල්ලා නැතර වෙනවා. ස්වරූපය කියන එකක් නේ තියෙන්නේ. ස්වරූපය වැරදි කියලා එතනින් විමුක්තියකින් නැතර වෙනව ඉතර වෙන්නේ
නැහැ. ඒක තමයි ඔතනට සමුදය කියලා කියන්නත් බැරිද?
බෑ බෑ.
ඒක නැති සමුදය වෙන්නේ නොවන්ත හේතු මොකද සවනවා?
ඒක තමයි මම ඔබතුමාගෙන් අහගෙන ආවේ. මෙතන යමක් තියෙනවා කිව්වත් නැහැ කිව්වත් නෑ කියලත් අර විදිහට හිතාගෙන ඉඳලා සංකල්පය කියන්නේ යම් කිසි තත්වයක නතර වෙන්න පුළුවන්. ඒ තත්වයට අපි බාහිරින් නමක් දෙන ස්වરૂපයක් කියලා. ඒ ස්වરૂපයත් හොයන්නේ නැති නිසා සමුදය කියලා හෝ වය කියලා හෝ ඒ දෙකම දාන්න බෑ.
එතකොට බාහිර අරමුණ සමුදයකින් තොරව අපිට කතා කරන්න පුළුවන්.
සමුදය කතා කරන්නේ මහත්මයා නුවණකින් ප්‍රඥාවකදී විතරයි. බාහිර අරමුණට දාන්න බෑ.
ඒ කියන්නේ විශේෂ සමුදය.
සමුදය කියන්නේ අරමුණ අරපෑ.
බාහිර අරමුණක් එක කතා කරන්නේ ලෝකයේ ඇත්ත සහ නැත කියන දෙක විතරයි.
එතකොට කිසේ
පච්චානගත සූත්‍රයේ
දැන් කිසන්ත කියපු විදිහට බලමු.
මොන විදිහටද?
මෙසේ සමුදය.
මෙසේ සමුදය. මෙසේ සමුදය කියලා එකක් නැහැ.
මෙසේ.
ඒ මෙසේ වෙන්න හෝ සමුදය හෝ දකින්න යෙදිච්ච කාරණය විචක්ෂණිය තුලින් හදාගත්ත කෝණයකින් දකිද්දි සමුදය දකින්න පුළුවන්. පූර්ව නිගමනයකින් දැනුමකින් කරන්න බෑ. මේ කියලාමයි හමු වෙන්නේ, මෙසේ කියලා හමු වෙන්නේ නැහැ.
ආ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඉති රූපං ඉති රූප සමුදය කියලා ඒ එළඟ කෙලින්ම රූපය ලැබුණොත් රූපය මෙසේ රූපය කියලා ඒ විදිහට යන්න ඕනේ අවිද්‍යාව දක්වන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමද?
මෙසේ රූපය කියලා අවිද්‍යාව දක්වා යන්නේ. මෙසේ රූපය කියලා කියන විචක්ෂණිය ආවනම් අවිද්‍යාවේ කතාවක් ඉස්මතු වෙන්නේ නැහැ.
ආ මට හිතෙනවා ස්වාමීන් වහන්සේ අපේ ගෞරවනීය ආලව්‍ය ආනන්ද ස්වාමීන් වහන්සේ එක වෙලාවක පැහැදිලි කරනවා මේ එහෙම යම් කිසි දෙයක් පැහැදිලි කරගෙන යනකොට ඒකටම අනුගත වෙලා ඒ ඔස්සේම යන්නේ නැති වෙනත් කරුණක් මත වෙද්දී කියන කාරණේත් මේ ස්වාමීන් වහන්සේට ඒ ඔස්සේ යන්න බෑ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ ඒ ගැන කතා කරගන්න පැහැදිලි කරගන්න බැරි වෙනවා කියලා මට ඇහිලා තියෙනවා. කියා ධර්මදේශනා කීපයකම කියනවා. ඒ වගේම මට හිතෙනවා සමහර විට අපි අපේ දැනුම අපි යම් කිසි ඉගෙනගෙන තියෙන හෝ මොකක් හරි හෝ දාගෙන තියෙන අපි දැනුමක් මෙතෙන්ට පාවිච්චි කරන්න ගියොත් අපිට ස්වාමින් වහන්සේගෙන් ඒ කියන කාරණාවේ ඒදී අපිට දකින්න බැරි වෙනවා. මොකද අපි ඇප්ලයි කරන්නේ හැම වෙලාවෙම අපේ දැනුමක් නේ, අපේ දැනුමම දාලා ඒක එක්ක මේ එහෙම කතා කරන්න ගියාම මේක හරියන එකක් නෑ කියලා මට හිතෙනවා. ඒ වගේම මට හිතෙනවා අර අලව්වේ ස්වාමින් අපේ ලොකු හාමුදුරුවන්ගේ අර මූලිකම යොමු වෙට කියන ධර්ම දේශනා 32 ඒ 32 ඒ වගේම මම කවුද පුත වගේ ඒව හොඳට කීප විටම ඒ ධර්ම දේශනා අහලා යම් කිසි දේවල් ටිකක් කියන්නේ අර මුලින්ද නම් හරියට කරුණ ඉගෙනගෙන මෙන්න මේ වගේ තැනකදී කතා කළොත් හොඳයි කියලා මට හිතෙනවා. නැත්නම් ස්වාමින් වහන්සේ මේ කරගෙන ගිය ස්වාමින් වහන්සේගේ මූඩ් එකක් වෙනස් වෙනවා. ඒතකොට ස්වාමින් වහන්සේගේ ඇතුලේ අර යම්කිසි හිතීමක් තිබ්බ එක ඒක ඒ මට්ටමට ගිහිලා කතා කරන්න බැරි වෙනවා කියලා මට හිතෙනවා. මගේ අදහසක් විතරයි. ඉතින් මම වැරදියක් ඉදිරිපත් කළාද දන්නේ නැහැ. මට හිතෙනවා එහෙම.
ඔබතුමාගේ
පිළිවන් සරණයි.
ඔබතුමාගේ අදහසට ඔබතුමාගේ අදහසට අපි තා යටත් පහත් කිකුරු වෙනවා පිළිවන් සරණයි.
ඕ ඒ අදහස ගොඩක් වටිනවා. ඇත්තටම මේ කියන්නේ මේ කාරණාවරදී අපි ධර්ම සාකච්ඡාවක් නේ. මේ හැමෝම දෙනාගේම අභිප්‍රාය අරමුණ වෙන්නේ දහම් කාරණයක් ඉස්මතු කර ගැනීමමයි මේකේ අදහස වෙන්නේ. මේ සකීයත්වයක් තහවුරු කරගන්න නෙමෙයි, සකීයත්වයකට තියෙන තැන නැතිවීම කරගන්න අනුගතත්වයක් නේ හදාගන්නේ. ඉතින් අර ඒ නිසා අපි දැන් අදහස් දක්වපු මහත්මයාගේ අදහස ගොඩාක් වටිනවා. අර අපිට පුළුවන්කම තිබුණොත් ඇත්තටම ගොඩක් වටිනේවි. පුංචි තැනකින් හරි කමන්නේ. අර පුංචි ඇටේ පැලවෙනා පුංචි පැලේ ගස වෙනා කියලා කියනවනේ. ඉතින් ඒ නිසා අර පුංචි තැනකින් අපි කියන්නේ එහෙම පටන් ගත්තොත් හොඳයි කියලා වගේ හැංගෙනවා. එතකොට අපිට මේ කටයුතු ටික සහ අනිත් කාරණේ තමයි මේ ඇත්තරම මේ දැන් කරුණ ඉදිරිපත් කරපු පින්වත් මහත්මයලා ඒ දක්වන අදහස් හරිය වටිනවා. මොකද දැන් එහෙම මේ කතා කරන්නේ ධර්මය ඉස්මතු කරගන්නනේ. ඉතින් ඒ ඉස්මතු කරගන්න තමයි කරුණු ඉස්මතු කරගෙන යන්න තමයි. ඉතින් අර අපි ගොඩාක් දුරට මේ කර යුතු කාරණයක් තමයි අපේ කලින් මහත්මිය අදහස් දක්වපු වගේ අර අපි දැනුම ආදේශ කරගෙන ගියොතින් එහෙම නොතින් හරි අර මෝඩු වෙන්න තියෙන කාරණා සමහරකට වැහිලා යන්න පුළුවන්. ඒ කාරණේ කියන්නේ තව කාරණයක් කරනවා. එතකොට ඒ කාරණේ කියන්නේ තව කාරණයක් කරනවා. ඊළඟ කාරණේට අර එහෙම නොතින් හරි අමාරුයි. අර මම පොඩි කාලේ කවියක් අහලා තියෙනවා. මේ දුන්න දුන්නු ගමුයි, ඊතල කිතල ගමුයි, රාළ මී ගමුයි, මුයි පැන්නයි සබර ගමුයි කියලා. මම දැන් ඉන්නේ සබර ගමුවේ නිසා දුන්න තියෙන්නේ දුනු ගමුවේලු. ඊතල තියෙන්නේ කිතල ගමුවේලු. රාළේ ඉන්නේ මී ගමුවේලු. මුවා පැනලා තියෙන්නේ සබර ගමුවේ. කවදාවත් රාළට මුවා නම් අල්ලගන්න හම් වෙන්නේ නැහැ. මොකද මුවා කොහෙන්වත් වනින්නේ. ඊතල තියෙන්නේ කොහෙවත්, දුන්න තියෙන්නේ තව කොහේ හරි. මේ රාළේ ඉන්නේ මී ගමුවේ. එතකොට මුවා අල්ලගන්න හම් වෙන්නේ නැහැ. ඒ වගේ අර අපි එක තැනකින් මේ ගියෝතින් අපිට ටිකක් ලේසි.
අපි හැමදාම මේ තාම මේ ධර්මයේ පරිපූර්ණතර පත් වෙලා නැහැ. හැම දෙගිනාගේ විචිකිච්ඡා කියන්නේ සැක තියෙනවා දුරු කරගන්න මේ අපි මේකේ ප්‍රධාන අරමුණ තමයි අපි සාකච්ඡා මාර්ගයේ එක එකනදි තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒක විසඳගන්න. ස්වාමීන් වහන්සේ ආරම්භයක් විදිහට සූත්‍ර දේශනාවක් ගෙන එනවා. ඒකට මූලික කරගෙන අපි ප්‍රශ්න කතා කරනවා. සමහරට එතනින් පොඩ්ඩක් එළියට යන්න දෙනවා සමහර උදාහරණ ගන්නකොට. නමුත් එතනින් එකින් එකට වැළවගෙන යන්න නැතු ආයෙත් එක එකට ආපහු ගන්න අරගෙන අපි ආයෙත් ඒක කරගෙන ගියොත් හොඳයි. මොකද මේකට අපිට පණවන්න බැහැ. අර දේශනා 22ක් අහලෙන්න අරක අහලෙන්න නෑ. ඇත්තටම අපේ ප්‍රශ්න ක්ලියර් වෙනවා වගේ දේශනා අහනකොට. නමුත් හැම එක්කෙනා මෙතන ඉන්නේ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ස්වාමීන් වහන්සේලා ලව්වා මේ පැහැදිලි කරගන්න. ඉතින් අර එකම දේ තමයි අතින් අර ගොඩක් ට්‍රැක් එකකින් එළියට ගිහිල්ලා වෙන වෙන ඩයිවර්ට් වෙලා ගියොත් ඉවරයි.
හරි. අපි අර අපි මේක ඉතින් අර හොඳයි. ඒත්තර මේ කතා කරන්නේ අපි කවුරුත් කවුරුත් කියන්නේ ධර්මී ඉගෙන ගන්න නේ. ඒ කටයුතු කරන්න ඉතින් අර සූත්‍රයක් ඇත්තම දැන් ඒ සූත්‍රයෙන් මතු කරගන්න කාරණාට කිස්මතු කරගත්තොත්ින් අපිට ටිකක් තේසි පහසොයි. මේ සූත්‍රය ඔස්සේ ගියාට පස්සේ ඒකින් අදහස් වෙන්නේ නැහැ අනිත් දේවල් කතා නොකරේ. මොකද සමහරට සූත්‍රයට අදාළ දෙය නෙවෙයි මට අදාළ කාරණේ නෙවෙයි මතු වෙන්නේ නේද.
පච්චත්තං වෙතබ්බෝ විඤ්ඤෝ හේති කියන අර එක එක්කෙනාගේ නූනට අනුව එක එක්කෙනා ඒ ප්‍රශ්න කරනවා තමයි නැසනේ දෙයින් ඒක අපිට.
ඔව් ඒක හරි. අපි එතෙන්දී අර අපි පොඩි උත්සාහයක් ගනිමු මේ අර එක කාරණයක් කතා කරලා ඒ පොඩි තැනක් වෙන්න පුළුවන්. ඒ තැන ඒකේ ඔස්සේ කතා කරලා ටිකක් ගිහිල්ලා අපි
සාකච්ඡා ස්වාමීන් වහන්සේ අන්තිමට පැය භාගයක් හරි විනාඩි කීපයක් තියාගත්තොත් කොමන් පොදු ප්‍රශ්න අහන්න සහ මුලින් පැය අපේ සූත්‍ර දේශනාවට අනුව ප්‍රශ්න කිරීමට සහ ඉතුරු පැය භාගයක් හරි පැයක් හරි පොදු ප්‍රශ්න ඇසීමට අන්න ඒ වගේ හරි විසඳුමක්
කියන ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට උදව් දෙන්න. මම මේ අර මහත්තයා මේ අමාවින්ද මහත්තයා මේ මගේ අදහස වැරදියට ගියා නම් මම එතනින් අදහස් කළේ මේ අනිවාර්යයෙන්ම ඒක අහලා එන්න කියන එකක් නෙමෙයි. මේ මොකද අර බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් තියෙන නෝන මෙහෙවන්න පුළුවන් ප්‍රඥාවන්ත එතකොට හිතන්න පුළුවන් අයට විතරයිනේ. ඒක එතකොට අපි දැන් මේ ලෝකෙ ජීවත් වෙනවා කියන්නේම මෝඩකමක් කියලා අපි මේ සාකච්ඡා වලින් හැම දෙයකින්ම දන්නවනේ. මේ දේවල් ඇත්තයි, මම ඉන්නවයි, ලෝකයක් තියෙනවා කියලා අරගෙන ඉන්න එකම අඥානකමන්. එතකොට අපිට මේකත් එක්ක ඉන්නකොට අපි අර සමහර දේවල් ටිකක් එනවා. මේ අපි අර නොදන්නකමින් අර ජීවත් වීමත් එක්ක සමහර දේවල් ටිකක් එනවා. ඒ ටික සම්පූර්ණයෙන්ම ගොඩාක් දේවල් ක්‍රිය වෙනවා. මේ ඔය අනුමදැති ස්වාමීන් වහන්සේගේ අර මූලිකම යොමුවීමට කියන ධර්මදේශනා 32ක් එක්ක මම ඒකට අදහසක් ඉදිරිපත් කළා විතරයි පුළුවන් නම් ඇහුවොත් හොඳයි කියලා. එතකොට අපිට මේ ඔය සමහර වෙන දැන් අලුතෙන් හරි ජොයින් වෙලා හරි අලුතෙන්ම යමු වුණ කෙනෙකුට හරි අර දෙ අරවත් අහන්න ඒගොල්ලෝ ඒ කාරණා නොදන්නා වෙන්න පුළුවන්. ඒක අහලා ආපුවාම අපේ ස්වාමීන් වහන්සේට මේ ගොඩාක් පහසු වෙයි කියලා හිතනවා. මොකද පැහැදිලි කරන්නේ ඒකයි, නැතිව සමාවෙන්න වැඩි අදහසක් ඉදිරිපත් කළා නම්
හරියටම හරි කිසිරින් මම නිතර ආනන්දසේගේ ධර්ම සාකච්ඡායෙම ඒවා හරියට වටිනවා. හැමදාම මම තහනවා දේශනා මේ අර සාකච්ඡායෙම හරි වටිනවා ඒ අපිට ප්‍රශ්න විසඳ ගන්න.
මේ බුදුහාමුදුරුවෝ ළඟට ආපු කට්ටියට කියන්න ඇද්ද අර වගේ පොත්සා මේ වගේ ඒවා බලලයින්ට මාත් එක්ක කතා කරන්න කියපු එහෙම අවස්ථාවක් තියෙන්න ඇද්ද මාත්මයා?
තෙරුවන් සරණයි හැමෝටම. මාව හෙනවද දන්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. ස්වාමීන් වහන්සේ මට සූත්‍රයට අදාළ කාරණාවක් තියෙනවා කතා කරන්න. ස්වාමීන් වහන්සේ මේකෙදි ඉදිරිපත් කරන සත්පුරුෂයේ පිළිබඳව නේද? එතකොට ස්වාමීන් වහන්සේ මේකේ මූලිකම කාරණාව තමයි සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕනේ. සත් ස්වාමීන් වහන්සේ අපි ඒ කාරණාව චුට්ටක් ඔබ වහන්සේට වෙලාව නම් පහු වෙලා පුළුවන්කමක් තියෙන සත්පුරුෂයත් ඉන්න ඕන විදිහ, සත්පුරුෂයත් එක්ක මිත්‍ර වෙන්න ඕන විදිහ, මම කියන්නේ දහම දැනගන්න උපකාර වෙන විදිහට අපිට දහම අවබෝධ වෙන්න, එතකොට දහමින් දියුණුවකට යන්න, පිරිහීමකටපත් නොවෙන්න, ගුණධර්ම නැති නොවෙන්න, අනුගත වීමක් සිදු වෙන්න, ශ්‍රද්ධාව ඇති වෙන්න, වීරිය ඇති වෙන්න, බුදුපියාණන් වහන්සේ දේශනා කරපු දේ නිවැරදිව අවබෝධයෙන් ප්‍රඥාව කරා ගිහිලා නිවන් දකින්න පුළුවන් වෙන විදිහට අපි චුට්ටක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා නම් සත්පුරුෂයා එක්ක කොහොමද ඉන්න ඕනි, කොහොමද කටයුතු කරන්න ඕනි, කොහොමද මිත්‍ර වෙන්න ඕනි කියන එක මට හිතෙනවා ඒක අපි හැමෝටම බොහොම උපකාරශීලී වෙයි කියලා. එහෙම නැත්නම් විවාද කරගෙන යන්න ඕන ගමනක් නෙවෙයිනේ මේක. සමින්නාංශේ ඒක ගැන චූට්ටක් අපි හැමෝම කිරියනුකම්පාවෙන් ඒක ගැන විස්තර කරලා දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. එතකොට දැන් සත්පුරුෂයෙක් ඇසුරු කරද්දී දැන් උදාහරණයක් ගත්තොත් එන්නේ මෙන්න මේකේ තියෙනවා හරි ලස්සන මේ 58 කියලා ගාතාවක් තියෙනවා. ඊටත් උඩට පොඩ්ඩක් එන්න. මෙන්න මේ 45 කියන ගාතාවේ තියෙනවා. මේක තියෙන මේ කග්ගවිසාන කියලා සූත්‍රයක්. සච්චේ ලබේත නිපකං සහායං සද්දින් චරං සාදු විහාරි දීරං අවිභුහිය සබ්බානි පරිස්සයානි චරේය නෙත්ත තේනත්ත මනෝ සතිමහා කියලා කියනවා. සච්චේ ලබේත නිපකං සහායං ඉදින් නිපකං සහායං තියුණු බුද්ධිමත් කෙනෙක්ගේ සහාය ලැබෙනවා නම් සද්දින් චරං සාදු විහාරි දීරං. ඒක කියනවා ඒ සාදු විහාරි දීරං ප්‍රඥාවන්ත සාදු උත්තමයන් එක්ක ඇසුරු කරන්න ලැබුණොත් අභිභුය සබ්බානි පරිස්සයානි ඒ සියලුම උපද්‍රව දුරු කරගන්න පුළුවන් කියලා කියනවා. චරෛය තේන අත්තමනෝ සතිමා හොඳට සිහිය තියෙන කෙනා තමන්ගේ යහපත සලස්සා ගන්නවා කියලා තමයි මේ ගාථාවේ කියන්නේ. එතකොට අර තමන්ගේ ආධ්‍යාත්මය සකස් කරගෙන සියලු උපද්‍රව වලින් සසරේ තියෙන භයානකකම් වලින් ඈතර වෙන්න පුළුවන් සතිමා සිහිය තියෙන කෙනාට කියනවා. සිහිය තියෙන කෙනාට සිහියත් එක්ක තමයි මේ අර මොකද නිපුණ කියන්නේ දක්ෂ කියන්නේ සත්පුරුෂ ඇසුරක් ලබා ගන්න පුළුවන් කියන සිහිපත් කරනවා. නෝචේ නබේත නිපකං සහායං සද්දින් චරං සාදු විහාරි දීරං රාජාවරට්ටං මුජිතං පහාය ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ පෙර කියනවා. ඉතින් ඒ වගේ තියුණු හැකියාවක් තියෙන සත්පුරුෂ උත්තමයේ ඇසුරක් යම්සේකින් ලැබෙන්නේ නැත්නම් රාජාව රට්ටං විජිතං පහයි දිනෝ රට හැරපියා යන රජ කෙනෙක් වගේ තනියම අර අඟවැණිගේ තනි අඟක් වගේ තනියම හැසිරෙන්න කියලා ඒ ගාථාවේ කියන ගොඩක් විස්තර කරන්න ඕන තැනත්. ඉතින් අර මේ සතිමා කියන වචනයක් තියෙනවනේ අපි අපේ මෙහෙණින් වහන්සේ කියපු තැනත් එක්ක මම මේ වචනේ විතරක් කරගන්නම්. සතිමත්ත සිහියෙන් මේ අර තියුණු සත්පුරුෂ සාදු විහාරී අයත් එක්ක එකාසෙරා කටයුතු කරන්න අන්න එතකොට තමන්ගේ අධ්‍යාත්මය සුවපත් කරගන්න පුළුවන් කියන සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි අර මේ සූත්‍රයට ගියාට පස්සේ සබ්බි සූත්‍රයේදී අපි සබ්බි සූත්‍රයට ගියාට පස්සේ අපිට පැහැදිලි වෙනවා සත්පුරුෂ ආශ්‍රයයක් එක්ක තමයි කෙනෙකුට ඒ කියන්නේ බාහිර කාරණය බාහිර දැන් ගොඩාක් අය ගොඩාක් දෙනෙක්ට සිද්ධ වෙන කාරණය තමයි ඒ කියන්නේ දැන් විමුක්තිකාමී සමාජයේ වුණත් ඒ විමුක්තිකාමී අය ඈතර වෙන්නේ නැතිව කියන්නේ නැවතත් භවයේම රැඳෙන්න හේතුවක් තමයි මේ බාහිරට අනුගත නොවීම කියන කාරණේ. ඉතින් මේ බාහිරට අනුගත වීම තමන්ගේ පැත්තේ අල්ප මාත්‍රික හෝ කුඩා හෝ නැමියාවක් නැති තැනදී කල්යාණ මිත්‍රත්වයේ අර්ථාන්විත වෙන්නේ අර්ථාන්විත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර සතිමා කියන වචනයක් විතර තිබුණනේ අර සූත්‍රේ අපිට බොහෝම සිහිය කියන දේ උපාදනය කරගෙන බොහොම මේ අපි මේ කටයුතු කතා බහ කරගෙන යමු. ඉතින් මම හිතන්නේ වෙලාව දැන් ටිකක් ගත වෙලා තියෙන නිසා අපි ලබන සතියේ අපේ පින්වත් මහත්මියලා ඒ ඉදිරිපත් කරපු දැන් යෝජනාවක් ආව සත්පුරුෂයා හා සත්පුරුෂ ධර්මය සත්පුරුෂනෝ යන්නේ කොහොමද කියන කාරණේ වගේ ලබන සතියකට පනත් පිනත් දෙකම තිබුණොත් අපි ලබන සතිය කරමු. පන නැති
වුණොත් ඉන්නේ බෑනේ. ලබන සතියට තව චූටි කාරණාවක් යෝජනා කරන්න අවශ්‍යයිද? සූත්‍රයට අදාළව ස්වාමීන් වහන්සේ කග්ග විසාන සූත්‍රේ නිපකං කියන වචනයක් තිබුණානේ. එතකොට ඒ වචනේ උපසරිය කොහොම වෙන්න ඕනේද? ඒ කියන්නේ ඇත්තටම දැන් අපි හැමෝටම ඕනේ වයස් ભેදයකින් තොරව, කිහිප පැවිදි ભેදයකින් තොරව ඒ කියන්නේ ප්‍රඥාවක් ඇති කරගෙන මේ සංසාරෙන් මිදෙන්නනේ. ඒ උදෙසානේ මේ හැමෝම එක රාශි වෙලා ඉන්නේ. මෙච්චර උනන්දුවක් දක්වන්නේ නේද? එහෙම නැත්නම් වෙලාව කාලය වැය කරගෙන වහන්සෙත් එහෙමයි. අපි හැමෝම මහන්සි වෙන්නේ මේ උදෙසානේ. හැමෝටම තියෙනවනේ මේකට ලොකු උපමනාවක්. ඒක හරිය වටිනවා. ඒක නිසා මං හිතන්නේ ඒකට උපකාරයක් වෙයි. අපේ පැතිවලින් නිපක වෙන්න ඕනේ වපසරිය චුට්ටක් අපි පැහැදිලි කරගත්තොත් හැමෝටම උපකාර වෙයි කියලා මට හිතෙනවා. දැන් වෙලාව ගිහින් තියෙන නිසා ලබන සතිය ඔබ වහන්සේට පුළුවන් නම් ඒකත් ටිකක් සලකලා බලන්න. මම හිතන හැමෝම වෙනුවෙන් ඒක ලොකු උපකාරශීලී වෙයි කියලා හිතෙනවා. අනේ ඔබ වහන්සේගේ මේ වටිනා කාලයේ කැප කරලා මේ කරන ධර්ම දාණයට වහන්සේට අප්‍රමාණ පින් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, මෙන්න නහස තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ආ කියන්න.
මේ පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ දැන් අර මේ දැන් මම යමක් දිහා බලනකොට මම ඒක දරාගෙනමනේ බලන්නේ ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඒ කියන්නේ ඒ අර දැන් මම මේ දැන් මරණේ අර ඉස්සරහා මේ කවුරු යනවා වගේ හිතලා මට නිකන් ඔළුව උස්සලා බලන්න හිතුණා.
ඔව්.
එතකොට මම ඒ දැන් මට ඒ මම දැන් බලන්නෙම අර මගේ මේ හිතෙන් දරාගෙන තමයි බලන්නේ. කැමති කවුරු හරි මොකක් හෝ යමක් මොකක් හරි හෝ අර දැනගන්න ඒ කියන්නේ තියෙන උමනාව. එතකොට ඒක අර දරාගෙනම ඉන්න හින්දා තමයි ඒක බලන්නේ මම. ඊට පස්සේ බැලුවට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ මේ දැන් මේ ඒ කියන්නේ කෝ තියෙනවා කියනවා නැත්තම් නෑ කියනවා. දැන් අර මේ එතකොට දැන් අර මම දරාගෙනම බලනකොට මම එතනින් චුට්ටක් මේ කොහොමද බලන්නේ කියලා දැන් අර ස්වාමීන් වහන්සේත් කියලා දැන් අර ස්වාමීන් වහන්සේට තව ස්වාමීන් වහන්සේ නම පිනිච්ච කතාවයි අර කම්බියක් පිනිච්ච කතාවයි ඒතර ඒ තමා තුලින් අර දරාගෙනම බලන කොටමනේ ඒක ඒ විදිහටම වෙන්නේ දැන් ඒක ඊට පස්සේ අපිට ආයෙත් එනවා ඒක එහෙම නෙමෙයි කියලා ඒ අර දරාගෙනම බලන එකෙන් චුට්ටක් ඊට එහාට කොහොමද බලන්නේ නිකන් හිතන්නේ කියලා
ඔව් එතන සයින් වහන්ස මෙහෙමයි අර ඔව් මම හිතන්නේ එහෙනම් පැහැදිලි අඩු ඇති සිග්නල් අඩු ඇති නේද හරි මේ හා ඔව් මම හිතන්නේ මේ ඒ සයින් වහන්සේගේ මේ සිග්නල් අඩු ඇති සමහර වෙලාවට ඇහිවි කියන පදන මේ මම අරුද්දි එකක් සිහිපත් කරන්නම් අපි ලස්සන කාරණයක් සිහිපත් කරේ දරාගෙනමයි බලන්නේ කියන තැනකින් එතකොට දරාගෙනමයි බලන්නේ කියලා කියනකොට මේ එතනදී මුලින් දරාගෙනම බලන කෙනෙක් ඉන්නවා එයා දරාගෙනම බලන නිසා තමයි මේ ඒ දරාගෙනම බලන ඔව් දරාගෙනම බලන හේතුව තමයි එයා මේකේ ගාව මේ අර විමසන ගතිය ඉස්මතු වෙලා නැහැ යාගේ ජීවිතේ සත්‍යවාදීකම ඒ කියන්නේ ඔකෙ දිගත්තොත් මේ සයින්හන්ස අර සත්‍ය රකින්නවා කියන ගුණයක් තියෙනවා සත්‍ය රකින්නවා කියන සත්‍ය රකින්න ගුණය නැති නිසා තමයි අර අපිට නිපක බව නැති වෙන්නේ නැත්තම් නුවණින් දකින්න ඕන වටපිටාව නැති වෙන්නේ සත්‍යවාදී සත්‍ය රකින්නවා කියන අපි ඒ චංකී සූත්‍රය පැහැදිලි කරනවා නිතරම යා పూర్ව නිගමනයක් එක්ක තමයි ම යම් කිසි දෙයක් දිහා බලන්නේ දැන් මමත් අර කොටේ දිහා ඊට පස්සේ අර කම්බිය දිහා බලන්නේ పూర్ව නිගමනයක් එක්ක අනේ పూర్ව නිගමනයක් එක්ක බලපු නිසා තමයි මට වැරදි අර්ථයක් ඉස්මතු උනේ වැරදි අර්ථයක් ඉස්මතු උනේ දැන් මම මගේ සංකල්පය පැත්තකින් තියලා දැන් මෙහෙම කරවටින් දැන් අර ඉස්සරහා තියෙන පේන දේනේ
එහෙම
පේන දේ එතකොට මම බලන්න අර බලන දේ මම බලන්න
එහෙම
හරි බලන්නාට බලන්නේ බලන දෙයක් උනේ මේ සවිනහංශ බැලීම කියන සිද්ධියත් එක්කනේ නේද
එහෙමයි
අන්න හරි. එතකොට බැලීම කියන හේදීම නිසා තමයි මට පේන දේ නැත්නම් බලන දේ නැත්නම් බලන්න. එතකොට කරුණු තුනක් කියව. බලන්න, බැලීම, බලන දේ කියන මං පහසුවට දැනට කියනවා. මං කියන ඕක තුනක් කියන යනවා හරි එකක් කියන හරි යනවා නෙමෙයි. හැබැයි මං දැන් ගවේෂණය කරන්නේ බැලීම කියන කාරණය.
එහෙමයි.
බැලීම කියන කාරණය දැන් බලන දේ මගේ සංකල්ප වලින් තොරව බැලීම කියන අර්ගමං ගැති උපමාවක් හැටියටනේ උදාහරණයේ උපමාවක් හැටියටනේ ගත්තේ ඒ බැලීම කියන දේ සිද්ධ වුණා නම් බැලීම කියන දේ හරියටම දැක්කනා හරියටම විමසුණා නම් හරියටම විචක් මගේ పూర్ව නිගමන වලින් තොරව හරියටම විචක්ෂණය වුණා නම් ඇත්තරම මේ මම ඒකත් එක්ක ඉන්නේ නැහැ.
එහෙම.
ඒකත් එක්ක ඉන්නේ නැහැ මම ඒකෙන් ඈතර වෙනවා. ඒකෙන් මේ කතාවේ කතාව කතාවෙම හිස්. අර ඉස්සනා මහත්මිය කියුවේ අර සිද්ධිය හැටියට බැලුවොතින් සිද්ධියෙම ඈතර වෙනවා කියලා. හරි. අන්නේ සිද්ධියෙම ඈතර වීම සිද්ධ වෙන්නේ ඇත්තටම මේ අන්න එතෙන්දි තමයි අපේ සංඝහංශ ඔය වටහා ගැනීම මට කරන්න පුළුවන් මම බුදුරජාණන් වහන්සේ හෝ මම පසේ බුදුරජාණන් වහන්සේ වුණා නම් තනියම පැහැදිලිද මං හරි වැදගත් වෙනක් මේ සිහිපත් කරන්නේ හැබැයි මට ඔය මමත් ඔය වැරද්දෙම තමයි අයින් වෙන්නේ හැබැයි අර උපමාවක්නේ ඔය උපමාව වගේ දෙයක් නෑ මේ දහම සොකියත්ෙන් ඉතර වෙන එක. දැන් අපි උපමාව අපි පැත්තකින් දියොත් උපමාව ගන්නෙ අදහසක් සංනිවේදනය කරගන්න උපකාරයක් පිණිස. අර අපි බලන දේෙන් අපි මේක නැහැ කියලා හරි කොහෙන් හරි අපි ගිහිල්ලා හිර වෙනවා. ඒ හිර වෙන තැන අපිට පෙන්වලා දෙන්න අන්න කල්යාණ මිත්‍රේ අපේ ගාව ඉන්න වෙනවා. එතකොට මොකද අරක වැරදි කියලා හරි ගිහිල්ලා නතරන වැරදි එක හරි කියලා නතර වෙනවා ඊට පස්සේ කියනවා මේ අර හරි කියලා නතර වෙච්ච තැන මට පේන්නේ නැහැ ඒක හරියට මෙන්න මේ වගේ දෙයක් මේ වැරදි කියන්නේ ඒක අරක අයින් කරලා වෙන තැනක එක තැනකින් ඒක හරියන්නේ නැහැ කියලා තව තැනක පය තිබුව වගේ වැඩක් වෙනවා එතකොට එතනදී අපිට අනිවාර්යයෙන්ම බාහිරකට අනුගත වීමක් කියන එකක් වෙන්නම ඕන. එහෙම නැත්නම් අපි ගිහිල්ලා සියුම් විදියට නතර වෙනවා. අන්න ඒක තමයි භාග්‍ය මොකද ඒ හැම විදියකටම ගිහිල්ලා සාසනේ ගොඩාක් අය ගොඩාක් තැන් වලින් නතර වෙලා හිර වෙලා හිටිය විමුක්තිකාමි සමාජයේ. එතකොට අපි දැන් ඔය දැන් අපි කතා කරන හැම මේ උපමාවකින්ම ශූන්‍ය භවණේ කතා කරන්නේ අපි ශූන්‍ය භවකින් අශූන්‍ය වෙලා ඉන්න පුළුවන්. කියන්නේ හිස් කියලා හරවත් දෙයක නතර වෙන්න පුළුවන්. මේක හිස් කියලා හරි. අන්නේ ගිහිලා හරවත් වෙනින් නතර වෙන්න තමයි මේ සයින්ස් මේ අපිට කල්යාණ මිත්‍රෙක් උවමනා වෙන්නේ. නැතනම් අපි දැන් අපේ වැටහීමකින් මේක වෙන්න මෙන්න මෙහෙම එකක් නේ මේක වෙන්න මෙහෙම එකක් නේ මේ දේ වෙන්න මෙහෙම නේ කියලා අපි අර දැනුමට ආදේශ කරලා නිකන් ඉන්නවා ආදේශ කරලා හරි ඒක මෙහෙම වෙනවා නේ කියලා නොදන්නාකමකින්ම රැඳෙන්න පුළුවන් අන්න ඒක ඒ නිසා ඒ විදියට විචක්ෂණය කරන්න එපා නෙවෙයි එහෙම වුණොතින් අපි වැඩේ අතහැරලා දානවා විචක්ෂණේ දැන් මම ඔබ වහන්සේව පෞද්ගලිකව දන්න නිසා මම කියන්නේ දැන් ඔබ උත්සාහයක් තියෙනවා උනන්දුවක් තියෙනවා සහ මේ විචක්ෂණයක ඉන්න ගතියක් තියෙනනේ ඒ ඉන්න ගතියත් එක්ක ඒ හමුන අවස්ථාවවලදී මේවා කියන්නේ ඒ කතා බහ කරනවනේ ඒ කතා කරනකොට කොහෙන් හරි ගිහිල්ලා අපි රැඳිලා ඉන්නවනම් එතන ඒක ඒ වෙලාවට කතා කරගන්න ක්‍රමයක් කියලා දුන්න අපි ක්‍රමයක් ඉගෙන ගතට ක්‍රමයට අදාළව කටයුතු කරනවා. ඒක මේ අන්න එතනට තමයි මේ සබ්බිරේව සමාසේත අර එහෙම කියලා කියන්නේ. ඒ කියන්නේ අර ඒක එහෙම නැත්තම් මම මගේ නොද අපි නොපවැත්මකින් පැවැත්මකට ගිහිල්ලා නතර වෙනවා. මේක මෙහෙම එකක් නෑනේ කියලා හරි නතර වෙන්න පුළුවන්. එහෙම වුණොත්ින් යාව බේර ගන්න අමාරුයි.
එහෙමයි.
මොකද එතන විමුක්තියක් නිවීමක් කියලා එහෙම නතර වුණොතින් ඒක හරි අපරාධයක් වෙනවා. එතකොට කල්ප ගාන තිස්සේ සසරේ හිර වෙලා නතර වෙලා ඉන්නවා ධර්මයක් ලැබිලත් ඒක නොලැබීමක් බවට පත් වෙන්න පුළුවන්.
එහෙමයි ස්වාමීනි. මම එතන ස්වාමීනි කියන දැන් මගේ කියන්නේ මට මේ බලන්න දැන් කැමැත්ත එන හින්දාමයි මම අර බලන්නේ. ඒකයි මම අර එතන කියන්නේ එතන මම අර ඇහුවේ කියන්නේ දැන් මම මොකක් හරි සද්දයක් වුණොත් මම හැරිලා බලන්නෙම මට ඌමනා හින්දාමනේ. නැත්තම් මම බලන්න ඕනේ නැහැ නේ අත්තරම.
එතන අර බලලා ඉවරලා තීරණය කරනවා මම මේක දැන් බැලුවට පස්සේ එක්කෝ ඒක ඇතගේ ඒ කියන්නේ මං කිව්වා අර ඇත නැත අන්තයට අහුවෙන්නේ මෙතන මේ මගේ කැමැත්ත නිසාමයි කියන එක. ඒ කියන්නේ මම බලන්නෙම මගේ මට ඕනම හින්දානේ බලන්නේ. ඒ බලලා ඉවරලා තමයි මං අර එක්කෝ ඇත කියලා මේ පැත්තට යනවා නැත්නම් නැත කියන පැත්තට යනවා නැත්නම් අර වෙනස් වෙලා කියන පැත්තකට යනවා. ඒ කියන්නේ මම මේ බලන්නෙම මගේ මේ එන මං අර කැමැත්ත ඒක කොහොමද කියන එක ඒ කියන්නේ ඒකයි මං අර බෝන්සෙන් පොඩ ඇහුවේ.
එහෙම කැමැත්තක් එන්නෙම පැවැත්මක් තියෙන නිසා.
ඔව්.
ඒ පැත්තට හැරෙන්න හරි මං කියන්නේ මේ බලන්න එපා කියන එක නෙමෙයි. මේ මේ ඒ කැමැත්තක් කියන්නේ ඡන්දය කියන එකනේ.
එහෙම එහෙමයි.
ඡන්දේ පාලියෙන් කියන කැමැත්ත කියන්නේ ඡන්දය. යෝ ඡන්දෝ යෝ රාගෝ යෝ තණ්හා ඔය විදිහට කියනවනේ අපි පාලියෙන් කියනවන කැමැත්තක් නම් ඇලීමක් නම් ඒකට තණ්හාවක් කියලාම තමයි කියන්නේ. එතකොට දැන් අපි හිතමු ඒ කියන්නේ යා කියන්නේ හැරෙන්න දෙයක් තියෙන නිසා තමයි මාව එතන එහෙම හැරෙන්නේ.
එහෙම අර එතන අර හැරෙන මේක තමයි මට ඒ කියන්නේ දැන් ඒක අර මම මට ඒ කියන්නේ ඒක වමනා හින්දමයි කියලා ඒ කියන්නේ මේ ඒ කියන්නේ මට ඒක එතන අර දැන් මම සාමාන්‍යයක මේ ඉඳලා තියෙන සාමාන්‍යයෙන් ඒ කියන්නේ විනේ වගේ මම මේක පාලනය කරලා තියෙනවා නිකන් අර හිතින් බලන්න. හැබැයි ඒක ඔව් හිතින් පාලනය කරන් හිටියට එතකොට නිකන් අර පොඩි කුකුසක් තියෙනවා කොච්චර වුණත් මේ ඒක අර හරියට තහවුරු වෙන්නේ නැහෙනි. එතකොට අර එතකොට ඉතින් අර මම ඒ කියන්නේ අර දැන් මේ බලන මේවායකේම මගේ වරදක් තියෙනවා කියන එකයි මම මේ දකින්නේ. ඒක තා පොඩ්ඩක් තමයි දැන මට ඒ කියන්නේ කොහොමද මේක මේ කියන්නේ මගේ තියෙන වරද හදාගන්නේ අඩුපාඩු හදාගන්නේ කොහොමද කියන එක.
ඔව්
දැන් මට තේරෙනවා මම මේ බලන්නෙම මගේ තියෙන මේ අර ඒ කැමැත්ත හින්දාමනේ බලන්නෙම. ඔව් ඒක ඒ අඩුපාඩුව දකින්න ඕනේ කොහොමද කියන එකයි
අර ඒ අඩුපාඩු
අඩුපාඩු කියලා මට තේරෙනවා.
අන්න හරි. අපිට මේ අරමුණ වෙනස් කරන්න ඒ කියන්නේ හැරිලා නොබලා ඉන්න හෝ එතෙන්දී හරිනකන මේ කියන්නේ එතෙන්දී බලන්නත් ඒ කියන්නේ අපිට එතෙන්දී සමහරට කරදරයක් වෙන්නත් පුළුවන්නේ. අපි තුමුන්ට එතෙන්දී වෙන්න ඕන කාරණේ තමයි ඔන්න එතෙන්දී කාරණා කීපයක් තියෙනවා. අර සමහර දේවල් තියෙනවා අපි දර්ශන කෝණයෙන් බලන්න ඕන දේවල් තියෙනවා.
එහෙමයි.
දර්ශන කෝණිය විතරක් නෙවෙයි අපිට සමහර දේවල් තියෙනවා මේ ඇසුරු කරන්නම වෙනවා බලන්නම වෙනවා සමහර ඒවා.
ඔව් සමහරවිට එතකොට දැන් බලන දැන් එතකොට මං අර බැලුවට පස්සේනේ එතකොට මට ඒක මේව කරගන්න වෙන්නේ නේද? දැන් එතකොට අර බලන්නේ මං කැමැත්තෙන්මනේ එතකොට. දැන් බැලුවට පස්සේ ඔව් සමෙන් ඔව් සමිනා
බැලුවට පස්සේ කමක් නැහැ ඒකම අපිට ඒක මොකක්ද කියලා විචක්ෂණයක් කරන්න පුළුවන් නේ.
ආ
විචක්ෂණයක් කරාට පස්සේ ආයි බලනකොට අර විචක්ෂණෙන් හැදිච්ච කෝණයෙන් තමයි ඊළඟට බලන්නේ.
එහෙමයි.
ආ වරදිනවා කියන්නේ පරදිනවා කියන එක නෙමෙයිනේ.
එහෙමයි එහෙමයි.
නේද? අපි හිතමු මේ අපි හිතමු යම් කිසි දෙයක් දිහා බලනකොට ඒකේට මම කැමැත්තෙන් ඒක දිහා බැලුවා කියලා. හරි. ඒ කැමැත්තෙන් බැලුවේ ඇයි? ඒ යෙදෙන කාරණේ දිහා කැමැත්ත ගියේ මගේ පැත්තේ සිහියේ නුවණේ වීරයේ මදකමක් නිසානේ. නේද?
එහෙමයි.
සිහියේ අන්න හරි. අන්න එතනදි සිහියක් උපද්දව ගන්නවා. හරි. මට මේකෙන් කැමැත්තක් ඇති වුණා. මේකෙන් මට ගැටීමක් ඇති වුණා. මේක මෙහෙම වෙන එක හොඳ දෙයක් නෙවෙයි. මේක මෙහෙම වුණේ ඇයි? මේක මෙහෙම වෙන්න හේතුව තමයි මගේ පැත්තේ කෝණේ විචක්ෂණේ හදාගත්ත කෝණේ වැටහීමේ අඩුව. ඒ නිසා මම දැන් කරන්න ඕන හරි. වැරදුනා තමයි වර්ධිනවා කියන්නේ පරදිනවා නෙමෙයි. මේකෙන් මං පාඩම අරගෙන ඒකෙන් අර විචක්ෂණේ පැත්ත තීව්‍ර කරගන්නට ඕන. විචක්ෂණේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් බලන්නේ දැන් නොබලා ඉන්නවා නෙමෙයි. කලින් බැලුවේ වැටහීමෙන් තොරව නම් දැන් බලන්න මොකෙන්ද? දැන් නොබලා ඉන්නවනේ. දැන් බලන්නේ වැටහීමෙන් විතරයි.
එහෙමයි. ඒ බලලා ඉවරලා ආය නැවත එතන ආය මේ 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 එකක් කරන්න ඕන කියලා එහෙමයි නේ ස්වාමීන් වහන්සේ. ඒ
කියන්නේ දැන් හරි. අන්න හරි. දැන් අපිට අවවාද කරන ඕනේ භාග්‍යතුන් වහන්සේ පින්ඩපාතේ වැඩලා වැඩියට පස්සේ ඒ ඒ අවස්ථාවේදී අපිට කෙලෙසයක් මතු වුණා කියමු ගමට වැඩියට පස්සේ. ඒ කෙලෙසයක් ඊට පස්සේ කියනවා ඒකෝ පටික්කම් රහෝ නිසජ්ජය. ඒ කියන්නේ ඇවිල්ලා පැත්තකේ වාඩි වෙන්න කියනවා භාග්‍යතුන් වහන්සේ. ඒකෝ පටික්කම් රහෝ නිසජ්ජය. තනියෙන් වාඩි වෙන්න. ඊළඟ ඊට පස්සේ බලන්න මට මොකක්ද ආපු කෙලෙසේ කියලා බලන්න කියලා කියනවා. අන්න ඒ නිසා එක සැරේ අපිට එක සැරේටම යදෙන කාරණේ හිම බලන්න බැරි වෙන්න පුළුවන්. අපි කොනු වෙන අයනේ. අර ඒ නිසා මේ අර දැන් ඊට පස්සේ අර කාරණේ ඒක යෙදීමක් හැටියට අරගෙන ඒක විචක්ෂණය කරනවා. දැන් මොකද්ද වෙන්නේ? දැන් වෙන දේ තමයි මොකද්ද මේ අර මේ කරුණක් යෙදෙනකොට මම මේ එතකොට බැලෙන්නේම අර පුහුණුවකින් තමයි බැලෙන්නේ. මගේ මේ පැත්තේ පුහුණුව තීව්‍ර වෙලා. අපි හිතමු ඒක එක සැරේටම තීව්‍ර වෙන්නේ නැහැ. දැන් වරදිනවා ආයි වැරදුනා. ආයි තීව්‍ර කරගන්නවා. ඒ මුවාත් කරගෙන ආයි කාරණයක් හදනකොට ආයි බලනවා. ජීවිතයේ යෙදෙන ඒක සමහර වෙලාවට ඇලෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම ගැටෙන දෙයක් වෙන්න පුළුවන්. ඔය දෙකම ගැටෙන දේ ඉක්මනට අල්ලගන්න පුළුවන්. ඇලෙන දේ ඊට වඩා අමාරුයි. ඔය දෙකටම වඩා අමාරුයි නොඇලෙන නොගැටෙන තැනදී. නොඇලීමත් නොගැටීමත් කියන්නේ යෙදීමක්. ඒක අල්ලන එක ලේසිම නැහැ. හරිම අමාරුයි.
එහෙමයි. අර දැන් පින්ඩපාතේ ගිහිල්ලා මම ආපහු වඩිනකොට දැන් සාමාන්‍ය අපි බිම් බලාගන්නේ වඩින්නේ. ඒ වඩිනකොට නිකන් අර මට ඔව් ඉස්සරහා දැන් අර නිකන් අර සැකයක් වගේ මේ ආयला තමයි මම බැලුවේ. ඒ බැලුවට පස්සේ තමයි ඊට පස්සේ තමයි ඉතින් මම කල්පනා කරේ. ඒ කියන්නේ මම මේ බැලුවෙම අර දැන් සැකයක් නේ මට ඒක එතකොට. ඒ සැකේ හින්දා මම බැලුවා. බැලුවට පස්සේ ඒක නෑ දැන්. ඒ කියන්නේ යමක් ලැබුනේ නෑ මට. එතකොට තමයි මම අර ඇත කියන අන්තයටයි නැත කියන අන්තයටයි යනවා කියලා තේරුනේ මට. ඒ කියන්නේ මම මේ අර මම දරාගෙන කියලා කිව්වේ දැන් මේ අර මට බලන්න උවමනා වෙච්ච හින්දමනේ මම බැලුවේ. ඒ කියන්නේ බිම් බලාගෙන මම එන්නේ එනකොට මට නිකන් අර සැකයක් මේ වුණා. ඒ සැකේ හින්ද බැලුවා මම. සැකේ හින්ද බැලුවා මොළුව උස්සලා අවුරුත් නැහැ පාරේ මේ. ඉතින් එතකොට තමයි මම කල්පනා කරේ දැන් අර මං ඒ මගේ මට ඒ කියන්නේ ඔළුව උස්සලා බලන්න හිතික්ක හින්දම තමයි ඒ බලපු හින්දමයි මං අර නැත කියන අන්ත දෙකට ගියේ කියලා.
ඔව් මෙහෙමයි. එතන හරියනක් කරන මෙහෙම කාරණයක් තියෙනවා. දැන් ඔතෙන්දී ඔය දර්ශනයත් එක්කමනේ කතා කරන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ සමහර දේවල් තියෙනවා දර්ශනීයම විසඳන්න බෑ.
එහෙමයි.
පැහැදිලිද? සමහර දේවල් තියෙනවා අර මං මුලින් කියාගෙන ආවේ සමහර දේවල් තියෙනවා ඒ සබ්බාසෝ සූත්‍රයේ මග අරින්න ඕන දේවල් තියෙනවා. ඒකට දර්ශන කෝණේ පාවිච්චි කරලා එහෙම හරියන්නේ නැහැ. සමහර අපිටම බල්ලෙක් අපිටම ලොකු සැර බල්ලෙක් කියනවනම් ඒ පැත්තෙන් මෙතන බල්ලෙක් ඇතත් නෙවෙයි නැතත් නෙවෙයි එහෙම කියලා යන්නේ නැහැනේ නේද? අන්න එතකොට භාග්‍යතුන් වහන්සේ නුවණින් එතෙන්දි නුවණ කියලා කියන්නේ අර ඒක විචක්ෂණය කරන එක නෙවෙයි. එතන නුවණ කියලා කියන්නේ ඒක මගහැරීම කියන එක. පටිසංකායෝනිස. පැහැදිලි නේද? අන්න සමහර වෙලාවට සමහර දේවල් මග අරින්න බෑ ඉවසන්න සිද්ධ වෙනවා. දැන් අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. ඔන්න දැන් පින්ඩපාතේ වඩිනකොට අපි චිරපු පාවිච්චි කරන්නේ නෑනේ. එහෙනම් පාරේ යනකොට අපේ කකුලේ ගල් ඇනිනවා.
එහෙනම්
දැන් ඒක දැන් පරිවර්ජනා පහතබ්බ කියන මග ඇරලා යන්න පුළුවන්ද? බෑ. අන්න ඒක මග අරින බෑ. ඒක අදිවාසනා පහතබ්බ. ඉවසන්න වෙනවා එතෙන්ද. ඒක තමයි එතෙන් දිනවන. නේද? දැන් සමහර දේවල් තියෙනවා ඉවසන්න බෑ. සමහර දේවල් තියෙනවා භාග්‍යතුන් වහන්සේ සංවර කරන්න කියලා. සංවර කරන්න කියලා දෙන්නේ අපි හිතමු මේ රාගයක් කියන නිමිත්තක්, දේශයක් කියන නිමිත්තක් නම් අන්න ඒව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සංවරාපහතක්ද සංවර කරන්න කියලා කියනවා. ඒ සංවර කරන ඕන දේවල් ඉවසන හරියන්නේ නැහැ. අන්න එහෙමත් තියෙනවා. එතකොට අර භාග්‍යතුන් වහන්සේ දැන් විචක්ෂණයේ දැන් ගොඩාක් දිනක් ඔය මේ විචක්ෂණයේ පැත්ත විතරක්මනේ ඒක පැත්තක් විතරයිනේ අලගෙන ඒක පැත්තක් විතරක් අලගෙන මදි ඒකට ඒ නුවණම ප්‍රායෝගික ජීවිතේ භාවිතයකට යන්න සිද්ධ වෙනවා. ඒ භාවිතයට යද්දි සමහර දේවල් එතෙන්දී අපි දක්ෂ වෙන්න ඕන සංවර වෙන්න ඕන දැන් සංවර සංවරපහතබ්බා සමහර දේවල් ඇසුරු කරන්න එනකොට දැන් අපි තුමු දානේ කියලා දානේ ගන්නකොට සේනසුන් පරිහරණය කරන්න වෙනවා දානේ වළඳන්නම වෙනවනේ දානේ වළඳන්න වෙනකොට පරිවැජ්ජන බැහැර කරන්න බෑනේ දානේ ඉවසන්න බෑනේ මොකද මේ මොකද දානේ මේ දුරු කරලා හරියන් විනෝදනා පහතබ්බා කරන්න බෑනේ ඒ කියන්නේ ආසේවන දානේ වළඳද්දිම මොකද කරන්න වෙන්නේ දානේ වළඳ පටිසංකා යෝනිසෝ අන්න එතෙන්ට නුවණ භාවිත කරන්න වෙනවා. ඉතින් අර සමහර දේවල් සමහර තැන්වලදී අපිට බලන්න සිද්ධ වෙනවා අපි හිතමු දැන් පිටිපස්සෙන් මම උදාහරණයක් කියන්නේ වාහනයක් යනෝ නොසලකිලිමත් විදියට එතකොට මොකද කරන්නේ? එතෙන්දී එතන දර්ශනීය ප්‍රහාණය කරන්නත් බෑ භාවනා පහතබ්බා කියලා භාවනාවෙන් ප්‍රහාණය කරන්නත් බෑ. අන්න එතකොට පරිවැජන අයින් වෙන්න ඕන එතෙන්දී. ඒ එතෙන්දී ඒකයි නුවණ. ඒ වගේ සමහර දේවල් මේ මම හිතන්නේ මේ නිදහස් වෙලාවක මට අපි කතා කරමු සාකච්ඡාවේ නැතුව මේ එතකොට මේ ඒ අවස්ථාවත් එක්ක කතා කරගමු. එතකොට ඒ අවස්ථාවත් එක්ක මේ පොදු උත්තරයක් නැතුව වෙනම කතා කරගන්න එක පහසු වෙයි. තිරුවන් සරණයි.
ඊරෝ සර්ණශාන සත්‍යමන්දත් ඉලව ගිය නිසා අපි අවසන් කරමු. ස්වාමීන් වහන්සේ ඉතින් අපි අද දවසේ තුල තවම ගැඹුරු ධර්ම සාකච්ඡාවක් ගියා. මම හිතන්නේ හැම දිනෙකටම සහභාගී වෙලා යම් කරුණු මතු කරගෙන විසඳ ගන්න පුළුවන් වුණා කියලා හිතනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඉතා වටිනා ධර්ම ධාර්මයක් ධර්මයේ පුණ්‍ය කර්මයක් කළේ. ඒ අපි සෑම දෙනාවත් මේ ධර්මය අසාගෙන දරාගෙන සතුටින් ඒ ධර්මයට යොමු වෙලා විශාලවත් පුණ්‍ය කර්මයක් සකස් කරගත්තා. ඒ සියලු කුසල් ස්වාමීන් වහන්සේට ඉදුක් නිරෝගී චිර ජීවනය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ ධර්මාවබෝධය සඳහා මේ ධර්ම ඥානයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේට යොමු වෙලා සාකච්ඡාව අවසන් කරන්න කියලා තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හැම දිනාටම බොහෝම මෙත් සිතින් මේ දක්වාම රැඳී හිටපු ධර්මයේ සාකච්ඡා කර තිවුර කරගත්ත ඒ හැමෝම දෙනාට තමන්ට ආවේනිකත්වයෙන් නිදහස් වෙන මාර්ගයකටයි අපි යමු වෙන්නේ. ඒ නිසා ඊතර වෙන තෙක්ම සත්පුරුෂ ඇසුරම අපි හැම දිනාටම ලැබේවා කියලා මෙත් සිතින් මේකට සාමාර කරමු. මෝතම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන්
සරණයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.